මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 2016 වසරේ 8 මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන නොදන්නා දේ පෙන්වීමෙන් ඒ මොහොතට ඒ තනත්තා මෝඩයෙන් බවට පත් වෙනවා. නොදන්නා දේ සැඟවීමෙන් ඒ තනත්තා සදාකාලික මෝඩයෙන් බවට පත් වෙනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න ඔබට පුළුවන්. නොදන්නා දේ සංගවාගෙන ඉන්නවද? නොදන්නා දේ නොදන්නා හැටියටම තමන් පිළිගන්නවද? මේ මොහොතට මෝඩයෙක් වෙනවද, සදාකාලික මෝඩයෙක් වෙනවද කියන කාරණය. එනිසා අවබෝධ වූ ධර්මය අවබෝධ වූ හැටියටත්, අවබෝධ නොවූ ධර්මය අවබෝධ නොවූ ධර්මයන් හැටියටත් තමන්ගේ මනස විවෘතව බාර ගන්නට ඕන. ඔබේ මනසේ නිදහස ඔබ සොයාගෙන යන කෙනෙක් වෙන්න ඕන. බණ අහගෙන අහගෙන යන කෙනෙක් නෙමෙයි. කවුද? මනසේ නිදහස සොයාගෙන යන කෙනෙක් වෙන්න ඕන. දැන් මේ කියනකොට එතන වෙනස් කරගන්න. දැන් ඔබ මෙතෙක් කාලයක් පුරුදු වෙලා හිටියනම් මේ මනහා යන්න හැමතැනම දැන් ඔබේ මනසින් නිදහස් වීම. දැන් මම ආරම්භ කරන්න ඕන කියලා කල්පනා කරා. ඒක හොඳ ආරම්භයක්. ඒ දේශනා කරන්නේ තමන්ට වෙනස් වෙන්න. එතෙන්දී තමන් වෙනස් වෙන්න ඕන. ඒ ඥානයට තමන් ඉන්න ඕන. සම්‍යක් ඥාන දර්ශනයෙන් සම්‍යක් ප්‍රතිපදාවට පැමිණෙන්න ඕන. දැන් තමන්ගේ විමුක්තිය තමන් හොයන කෙනෙක් තමා තුලින්. ඔබට වෙහෙස තිබෙන්නේ දුවන නිසා. ඔබට බරක් වාගේ දැනෙන්නේ යමක් දරාගෙන ඇති නිසා. ඒ ආධ්‍යාත්මික දිවිල්ල නතර කරගන්න පුළුවන් නම්, ආධ්‍යාත්මික අනවශ්‍ය දරා ගැනීම බිමින් තියන්න පුළුවන් නම්, ඔබ සැහැල්ලුවෙන් හැමදේම දිහා බලන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ නොතකා හරිනවයි කියන එක නෙමෙයි. අවිද්‍යා සහගතව දෙයක් දිහා බලන එක එයාතුලින් දුර වෙලා යනවා. මනුෂ්‍ය හදාගෙන ඉන්නේ ගොඩාක් දේවල් නෙමෙයි, සියල්ලම වාගේ අවිද්‍යා සහගතයි. ඒ නිසා මේ ලෝකේ තියෙන බරපතලම මල කඩය අවිද්‍යා පරමම් මල. මොහොතක් ඔබේ තියෙන සංකල්ප ටික ඔබ ඉදිරියේ තියෙන මේසේ මත ලොකු බන්දේසියක් තියලා ඒ බන්දේසියට දාන්න. සංකල්ප තියෙනවා, දෘෂ්ටි තියෙනවා, මතවාද තියෙනවා, හැඟීම් තියෙනවා, ඕනෑපාකම් තියෙනවා, ඔක්කොම ටික ඔය බන්දේසියට දාලා එකිනෙක අරගෙන අන්විශ්යකින් බලා සතුසේ දැනගැනීමට උත්සාහ කරන විද්‍යාඥයෙක් ඉන්නවා. ආන්නේ විද්‍යාඥයා ඔබ බවට පත් වෙනවා. ඒ නිසා බුදුදහම කියලා එකක් නෙමෙයි ඔබ අවබෝධ කරගන්නේ මෙතෙන්දී. සත්‍ය කියන එක, සත්‍ය කියන එක කාටවත් අයිති දෙයක් නෙමෙයි. ඒක ලෝකේ පවතින දේ. ඒක කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක්. ඒක බුදුහාමුදුරු හදාපු එකක් නෙමෙයි. ආනන්ද හාමුදුරු හදලා කියන දෙයක් නෙමෙයි. ඇත්ත පෙන්වන්නේ. ඇත්ත ජීවිතේ සැපයි කියන එක නෙමෙයි. ඇත්ත ජීවිතේ දුකයි කියන එකත් නෙමෙයි. ඇත්තෙන්ම දුක බවට පත් වෙන්නේ මේ සැප දුක නිර්මාණය කරන පුජ්‍යලයා. ඔබ සැපට අලවන්නෙත් නැහැ, දුකට අලවන්නෙත් නැහැ. මේ සැප දුක කියන එක නිර්මාණ කරන පුජ්‍යලයා ඉවත් කිරීමෙන් ඔබට සැබෑම සැපේ මතු කරගන්න පුළුවන්. ඒකට කියන බුදුරජාණන් වහන්සේ සංකීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. බොහොම කෙටි වචනයක්. බාහිර දේවල් නෙවෙයි ඔබට දුක පිණිස පවතින එකම දේ කුමක්ද? ඔබේ මමත්වය. නේදර ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංසා ඔය හැම දෙයක්ම කතා කරගෙන ඇවිල්ලා මේ විශේෂණ පදයක් එකතු කරනවා. මොකද පංච උපාදානස්කන්ධය තමයි විශේෂයෙන්ම දුක කියලා කෙටියෙන්ම කියනවා නම් කියලා. එහෙමනම් අපි මේ මමත්වයේ දුරු කරන්න අපි උත්සාහ කරන ඕනේ. වෙන දෙයක් නෙමෙයි අපි දුරු කරන්න උත්සාහ කරන්නේ. පළවෙනිම දේ තමයි මමත්වයේ දුරු කරන සහගත. කෙනෙක් මමත්වයේ දුරු කළොත් අනිකුත් සංයෝජන පින්නතුනි අවශේෂ දේවල් හැටියට සලකන්න පුළුවන්. ගහක ප්‍රධාන මුල සහිත මුලින් ආරම්භ වෙන කඳ තමයි මමත්වයේ කියන්නේ. අනිකුත් සංයෝජන කියලා කියන්නේ අවශේෂ අතුරු කිලි වාගේ. එහෙමනම් ප්‍රබලම දේ තමයි මමත්වය. මමත්වය විද්‍යාත්මකයිද? මමත්වය යථාර්ථවාදීද? මමත්වය සත්‍යයක්ද? මම කියා කෙනෙක් ඉන්නවද? මම කියා දෙයක් ගත හැකිද? ඒකයි ඔබ බලන්න ඕන. මම කියලා කෙනෙක් මෙතන මතු කරන්න පුළුවන්ද? අපි මම කියලා ආමන්ත්‍රණය කරන්නේ අපි ඇටවලටද, මස්වලටද, නහරවලටද? අපි අපේ විමසන්නට ඕන. කුමක්ද මේ මම මම කියලා ශක්ති ස්වභාවයක් අපි තුල කැරකෙන්නේ? ඒ ශක්ති ස්වභාවයේ පවතින්නේ කුමක් නිසාද? අනවබෝධය නිසා, යථා අවබෝධය නැති නිසා තමයි මමත්වයේ කෙනෙක් තුල ජීවත් වෙන්නේ. යථා අවබෝධය නැති නිසා තමයි මමත්වයේ ජීවත් වෙන්නේ. යථා අවබෝධය තිබෙනවා නම් ඒ මමත්වයේ දෘෂ්ටි කෝණය තුල කල්පනා කරන්නට මිනිස්සෙක් පෙළඹෙන්නේ නැහැ. ඒක සත්‍යයක් නොවන නිසා. සත්‍යයක් නොවන අසත්‍යවාදී චින්තනයක් හටගත්තාම ඒක එළඹ ගන්නේ අනවබෝධය නිසා. අපි කියන්නේ සමහර මිනිස්සු අර කේලම් අහලා ඒ කේලම් වලට හරියට මේ තරහ ගන්නෝ, කේන්ති ගන්නෝ, එහෙම නැත්නම් අනවබෝධයෙන් ඒවා විශ්වාස කරන්න යනවා කියලා ඒ පුජ්‍යලයාත් හරියින් පීඩාවට පත් වෙනවා, රැවටෙන ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ආධ්‍යාත්මය තුලින් එවුව අවිද්‍යා සහගත පණිවිඩයක්. මේ ඉන්නේ ඔබ, මේ ඔබේ ආත්මය කියලා. අර කේලම් අහනවා වගේ මොලේ එක බාරගත්තා. මොලේ බාරගත්තට පස්සේ ඒ අනුම ඒ ස්වરૂපයෙන් මේක හිතන්න, තේරුම් කරගන්න, විශ්වාස කරන්න බැලුවා. දිගපළල බැලුවේ නැහැ. මේකේ යථාර්ථය බැලුවේ නැහැ. ඊට පස්සේ අපි එතන ඉඳලා අර මම කියලා දැනුණු සංකල්පයට සත්කාර කරනවා, පෝෂණය කරනවා. ඒක පෝෂණය කර කර ඉන්නවා. අර පොඩි කාලේ අර අපි කතාවක් අහලා තියෙනවා මේ දෙන්නෙක් එකතු වෙලා හරකෙක් ගත්තා කියලා. එළ දෙනක් ගත්තලු. ඒක කපටි යාළුවෙක් ඉන්නවා. ඒ යාළුව කල්පනා කළා අපි හරක දෙකට බෙදාගමු කිව්වා. කොහොමද හරක දෙකට බෙදාගත්තේ? හරියට මැදින් ඕ මේව කළා දෙකට බෙදාගත්තා. ආදි ඉස්සරහා කොටස මට පිටිපස්සේ කොටස කිව්වා. ඊට පස්සේ ඉස්සරහා කොටස තියෙන කෙනාට මොකද වෙන්නේ? එයාට වතුර දෙන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන, බදලා තියන්න ඕන, ඔක්කොම කරන්න ඕන යාව. ඊට පස්සේ ඉන්න කෙනාට එයාට කීරි ටික හම්බ වෙනවා, ගොම හම්බ වෙනවා, එයා ප්‍රයෝජනෙට ගන්නවා. මේ මමත්වයත් එහෙම තමයි. මමත්වයේහි රැඳිච්ච මිනිස්සයත් එහෙමයි. අර ඉස්සරහ කොටස ගත්ත මොඩ මිනිස්සයා වගේ. එයාගේ වැඩේ මේ මමත්වයේ පෝෂණය කරනවා. ප්‍රතිඵලය බැලුවහම ප්‍රතිඵලයක් නැහැ. තමන්ට ප්‍රතිඵලය නැහැ. මමත්වයේ කියන එකට බුදුහාමුදුරු නොයෙකුත් උපමාවල් ලබා දීලා තියෙනවා. හැම මායාකාරයක් මිරිඟුවක් වාගේ, දියබුබුලක් වාගේ, කෙසෙල් කඳක් වාගේ ආදි වශයෙන් උපමා ලබා දෙනවා. ඒ කියන්නේ දැන් කෙසෙල් කඳක් ලොකුවට තියෙනව පේනව, නමුත් අරටුවක් නැහැ, හරයක් නැහැ. ඒ පට්ට ටික ගලවලා 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 අවසාන පට්ටි දක්වාම ගියාම කෙසෙල් ගහක් නැති වෙනවා. දිය බුබුලු ටිකක් කන්දක් වගේ පෙනුනට දිය බුබුලු ටික නැති වෙනවා. බැලුවාම ඒක ඇති දෙයක් නෑ, පෙනුමක් විතරයි. මිරිඟුවේ ජලය තියෙනවා වගේ පෙනුනට ජලය නෑ. මායාකාරී යමක් තියෙනවා වගේ ඒක පෙන්නුවට, සත්‍යයක් වගේ පෙන්නුවට ඒ තුල සත්‍යයක් නෑ. සතරත්‍යක් නැහැ. ඒ නිසා මෙන්න මේ දෙයට රැවටෙන්න එපා. මේ දෙයට රැවටෙන්නේ නැතුව බලන්නට නම් ඔබට විශේෂ ඥානයක් තියෙන්න ඕන. ඒ සංගවණු යථාර්ථය බලන්න විශේෂ ඥානයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න බෑ. මැජික් එකක් වුණත් එහෙමයි. මේ මැජික් එක තේරුම් ගන්න විශේෂ ඥානයක් තියෙන්න ඕන. නැත්නම් පුදුම වෙනවා විතරයි. මේක කලේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබ විශේෂ ඥානයකින් ඔබේ මනස දිහා බලන්න, ඔබට තියෙන සාමාන්‍ය ඥානයකින් බලලා මේක තේරුම් ගන්න බෑ. විශේෂ ඥානයක්, විශේෂ අවධියක් අවශ්‍යයි. ඒ අවධිය මනුෂ්‍යයෙකුට ඇති කර ගන්න පුළුවන්. ඔබ පරීක්ෂා කරන්නේ ඔබ පිළිබඳවමයි. ඔබ හැරී බලන්නේ ඔබ දෙසටමයි. ඔබ මේ මොහොතේ ක්‍රියාවලිය, ඔබ මේ මොහොතේ හසු වී ඉන්න උගුල ඔබ තේරුම් ගන්න ඕන. ඔබ කිසිම උගුලකට හසු වෙලා නැත්තම් මේ මොහොතේ ඔබ තුළ ඇති තත්ත්වය මම පැහැදිලි කරන්නම්. ඔබ මේ මොහොතේ කිසිදු උගුලකට ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ හසු වී නැත්නම් ඔබ අතිශයින් නිදහස් චිත්ත විවේකයක් ඇති පුද්ගලයෙක්. ඔබේ ගැඹුරු මනස අතිශයින්ම විවේකීව වාසය කරනවා ඇති. නමුත් මේ උගුලකට අපි හසු වුණොත් එහෙමනම් විවේකේ නැහැ. ලෝකේ තිබුණ ජයග්‍රහණය කියලා එකක්. ලෝකේ තිබුණ පරාජය කියලා දෙයක්. ලෝ විශිෂ්ට මනුස්සෙක් සොයා ගන්නවා මේ ජය පරාජය කියන දෙකින් එහා දෙයක්. දැන් ඔබ ජයග්‍රහණය කිව්වම හොඳට තේරෙනවා, පරාජය කිව්වම හොඳට තේරෙනවා. ඔබ ඒ දෙකම ජීවිතේ විඳලා තියෙනවනේ. ජය පරාජයෙන් තොර වූ දෙයක් ගැන කතා කරොත් එහෙමනම් මොකද කියන්නේ ඔබේ මනස? දැන් මොකද ඥානය දෙන උත්තරේ? එවිට ඔබේ මනස නිහඬ වෙනවා. තේරුම් ගන්න අපහසුතාවයකට පත් වෙනවා. ඒත් ඔබ කළ යුත්තේ මොකද්ද? අර තේරුම් කරගන්න බැරි දේම දෙස ඔබ බලිය යුතුයි. තේරුම් ගන්න අපහසු දේ පිළිබඳවම ඔබ බැලිය යුතුයි. එවිට ඔබට ඒ පිළිබඳව අවබෝධය ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ. යමක් එකවරක් බලලා තේරෙන්නේ නැත්නම් අපි ඒක මගහරින්න නෙමෙයි තියෙන්නේ. ඒ දෙසම බලන්න ඕන. අපි එහෙම ඉගෙන ගත්තේ හැමදාම තේරෙන්නේ නැති දේ පිළිබඳව වඩාත් විමර්ශනයේ දැක්වීමෙන් ඒ දේ අවබෝධ කරගත්තා. ඒ වගේ අපි ජය අඳුනනවා, පරාජය අඳුනනවා. ඒ අපරාජිත තත්වය, ජය පරාජයෙන් තොර වූ ඒ තත්වය ගැන ඔබට මොකද දැනෙන්නේ? දැන් ඔබේ විඥාණය මේක බාර ගන්නවද? ඔබේ ඇසින් ඔබ මේක දකින්නවද? ඔබේ සිතට ඒ පිළිබඳව හැඟීමක් එනවද? ඔබේ මනස හරියට මේ ලොකු කෙනෙක් වගේ ඉන්නවනේ ආධ්‍යාත්මය තුල. මම කියලා ලොකුවට පිම්බිලා ඉන්නවනේ. එයාට මේ අභියෝග දෙන්න ඕන. මෙන්න අභියෝග ඇවිල්ලා තියෙනවා, මෙන්න බාර ගන්න. ආයිටේනේ ලොකු කෙනෙක් වගේ මේකේ ඔන්න අභියෝගයක් ඇවිල්ලා තියෙනවා, බාර ගන්න. විමර්ශනය කරා. මොකද මනසේකට දෙන ප්‍රතිචාර කියන එකට බලන්න. එයා බිය වෙනවා, හැකිලෙනවා. බියටපත් වෙනවා. ඒ අභියෝගය නම් මට ජය ගන්න බෑ කියනවා. ඒත් මේ ධර්මයේ අභියෝගයේ ජය ගැනීම සඳහා මේ මහන්සි වෙන්න ඕන. ඔබට සැනසීමක් දෙන, ජයග්‍රහණයක් ලබා දෙන කෙනෙක් නෙමෙයි ඔබේ මනසය. ඔබට ඒකාන්ත වශයෙන් දුක් ගෙනල්ලා දෙන, පීඩා ගෙනල්ලා දෙන, අපායට රැගෙන යන දූතයා. මේ ලෝකේ මිනිස්සෙක් ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා නම් යම් තාක් ඒ සියලු ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ කුමක් නිසාද? අත්‍යවශ්‍යයි. ප්‍රශ්න තියෙන ඕනම තැනක බලන්න හේතු සාධකය අනත්‍යයි. ඒ බෙදීම ගෙදරින් බෙදිලා, ඊට පස්සේ නිවසෙන් බෙදිලා, ඊට පස්සේ පළාතෙන් පළාතට බෙදිලා, දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට බෙදිලා, රටවල් අතර බෙදිලා, පක්ෂ අතර බෙදිලා, ජාතීන් අතර බෙදිලා, ආගම් අතර බෙදිලා, වර්ග අතර බෙදිලා, බෙදීම් කෝටි ගානකට යන්නේ මේදී. දන්වැලක් වාගේ ඇයි හේතුව මේ ලෝකේ මිනිස්සයා බේද බින්න වෙන්නම තමයි මේ මමත්වයේ හැදිලා තියෙන්නේ. ඉතින් සද්ධර්මයේ නොමැති ලෝකයක් අතිශයින්ම බේද බින්නයි. මමත්වයේ දුරු කරන ගත්තේ නැති ලෝකය අතිශයින්ම බේද බින්නයි. බලන්න ඔබෙත් ඔබේ හිතත් බලන්න බේද වෙලාද ඉන්නේ කියලා. ඒ කියන්නේ ඔබ වෙන් වෙලාද ඉන්නේ. මහා මෙත් සහගත බවක් නැහනේ. තමන් සෑම විටම බේද වෙලා කල්පනා කරන්නේ. ඒ දේශනාවම භාවනාවක් බවට පත් කරගන්න ඕන. මේ කරන්නේ ශ්‍රවණය කරන කතාවක් හරි බණක් හරි බවට පත් කරගන්න නැතුව යම් කිසි කෙනෙක් ඒ දේශනාවම භාවනාව භාවනාත්මක දේශනාවක් හැටියට ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න ඕන. ඒ මැද වෙන වැඩ කර කර ටොපි කකා බිස්කට් කකා කතා කර කර මේක කරන්න බෑ. එනිසා අතිශයින්ම භාවනාත්මක දේශනාවක් හැටියට අහන්න ඕනේ. ඊට තමයි ඔබේ දුර්වලකම් ඔබට හොයා ගන්න පුළුවන්. නැත්නම් ඔහේ කන දීගෙන අහන් ඉන්න අර ගෙම්බු ඇටි කිත්තු අහන් ඉන්නවා වගේ ඊට පස්සේ නැකිටලා යනවා. තාමනේ තිරිසන් සතුත් ඇවිල්ලා මේ අහගෙන ඉන්නෝනේ මේ ධර්මාසනේ පල්ලේ ළඟල ඔහේ ඉන්න හොඳට අහගෙන එහුම් ගන්න තියෙන. එහෙම නෙමෙයි. තම අනිවාර්යයෙන්ම උග්ගටිතඥ පුජ්‍යලයක් හැටියට නුවණක් ඇති පුජ්‍යලයක් හැටියට හොඳ නුවණින් හොඳ විමසුම් ගුණයකින් අහගෙන ඉන්න ඕන. ප්‍රඥාව නැමැති මිනිස් මොලේ තියෙන ආශ්චර්යමත් බලයක් නිසා මේ ධර්මය අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ තමන්ට තමාව අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. අවසාන චේතනාවත් ගැටගහින්නේ අවිද්‍යාවෙන්. අවසාන චේතනාවෙන් නිදහස් වෙලා යන්න එයා ළඟ තියෙන මහා ප්‍රඥා බලය නිසා. ලේසිනේ අවසාන චේතනාව කරා ගෙනියන්නත් පුළුවන් මනුෂ්‍යයා. නමුත් ඒකෙන් නිදහස් කරන්න ලේසිනේ. මේ මොහොතේ එකකින් අත් මිදෙනකොට තවක් එක බැඳෙන ස්වභාවය තියෙනවා. සියලු සංස්කාරකයන්ගේ නිරෝධය නිදහස. සියලු දෘෂ්ටීන්ගේ නිරෝධය නිදහස. සියලු සංකල්පවල නිරෝධය නිදහස දකින ස්වභාවය අද ඔබ ඇහුම් කන් දිය යුත්තේ ඔබටමයි. ඔබ නිවැරදි කරගත යුත්තේ ඔබමයි. ඔබ ඉක්මවා ගියා යුත්තේ ඔබමයි. ඔබ දුරු කළ යුත්තේ ඔබමයි. ඔබට ඔබ දුරු කරගන්න හැකියාවක් ලැබුණොත් ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. කරවන්න දෙයක් නැහැ. කරන කෙනෙක් නැහැ. ඔබට ඔබේ නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් වර්තමානයක් නැහැ. අතීතයක් නැහැ. අනාගතයක් නැහැ. වර්තමානයක් අතීතයක් අනාගතයක් නැති පුජ්‍යලයක් හැටියට වැඩ කරන්න පුළුවන්. වර්තමානය අතීතයක් අනාගතයක් නැති පුජ්‍යලයක් හැටියට වැඩ කරනවා. කොයි වගේ වැඩ කරයිද යා? කාලත්‍රයක් නැති මිනිස්සෙක් හැටියට වැඩ කරනකොට කොයි විදිහට වැඩ කරයිද? හොඳයි, මොහොතක් සිතා බලලා ඒකට පිළිතුරක් ලබා දෙන්න බලන්න. කොයි වගේ වැඩ පිළිවෙලක් යාට තියේද? ගැමුරින් සිතා බලන්න, ටිකක් වැඩිපුර සිතා බලන්න. පළවෙනි උත්තරේ නෙමෙයි ඔබ අරගෙන මට කියන්න ඕන සියවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ ලබා දෙන්න එපයි කියලා කියන හේතුව තමයි පළවෙනි උත්තරේ සරලයි. ඒකට ලැබෙන දෙවෙනි උත්තරේ ඊට වඩා ටිකක් ගැඹුරුයි. ඒ විදිහට ගියාම සියවෙනි උත්තරේ ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරුයි. එනිසා ධර්මයෙන් අපි ලබා ගන්න ඕන අවසාන උත්තරේ මමෙක් නැති තැන මමෙක් හදාගත්ත දුක ඔබ විඳින්නේ. අපි හිතනවා මේ බාහිර දුක් සැප තියෙනවා කියලා එක එක තැන්වල හිතන එක බොරු. කොයි බකවත් ලෝකෙ දුකක් නැහැ, කොයි බකවත් ලෝකෙ සැපක් නැහැ. ඔබට ඒක හිතාගන්න අමාරුයි. ඒ අදහගන්නත් ඔබ ඇත්ත ඒක කැමති නැතුව ඇති. එහෙම කියන්නේ කොහොමද සාහින්නහස කියලා. එහෙම නේද කතා හිතෙන්නේ. ඔය කතාවට ලස්සන දෙයක් බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළා. බුදුහාමුදුරුව ඇටේරියා ගසක් මුල වැඩ ඉන්නවා. පැයක් පහන් කරනවා සීතල සමයක. ඒ පලාසෙ රාජකුමාරේ කුලේ පාන්දර ව්‍යායාමයේ සඳහා අශ්වයා පිට දීගෙන යනකොට මේ ඇටේරියා ගස මුල වැඩ හිටි බුදුහාමුදුරුව දකිනවා. දාන්දරගහන ස්වාමීනි ඔබ වහන්සේ සැපසේ සැතපුණාද මේ සීතල සමයේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර හිතේ ගිනි නියෝපු කෙනාට ඒ ඇටේරියා ගස මුලද රජ මාලිගාවකද කොහෙද කොහෙද කියලා ගාන නෑ. නමුත් මේ මනස නිවාගත්තේ නැති උදවිය රාජ මාලිගාවක හිටියත් අර මමත්වයේ වේදනාව නිසා ඒ ගිනි වලින් පිච්චි පිච්චි ඒ වේදනාවන් වලින් ගිනි ගැනීමෙන් දැවෙමින් ඉන්නවා. ගොඩාක් අය මේ ලෝකේ දුකයි කියලා හිතන්නේ මේ ආර්ථික සම්පත් භෞතික දේවල් නැති නිසා තමයි මේ දුක කියලා. ඇත්ත කතාව තමයි තියෙන කට්ටියගේ ඔක්කොගෙන් මහල බැලුවාම අනේ හඳුන්නේ ඒක නම් නෙවෙයි මිනිස්සයාගේ දුක. ඒකෙන් කුසගින්නයි අඳුමයි පළඳුමයි ගමන බිමනයි පහසු වෙනවා විතරයි. හිතේ ගින්න නම් එහෙමයි. හිතේ ගින්න නෙවෙන්නේ අවබෝධය. නිවැරදිව දැකීම. නිවැරදිවම සංකල්පනය කිරීම. නිවැරදිවම වචනේ හඳුනා ගැනීම කතා කිරීම. කුමක්ද නිවැරදි කියලා කියන්නේ? ලෝක සම්මතේ නෙවෙරදි නෙමේ බුදුවරුන්ට අනුව නෙවෙරදි තත්වයට තමන් නෙවෙරදි වෙන්න ඕන. සම්මතේට නෙවෙරදි වුණ පමණට මදි. ලෝතුරා බුදු කෙනෙක්ගේ නෙවෙරදිතාවේ යම් තාක්ද ඒ තාක් දක්වා ඔබේ නෙවෙරදිතාවේ ප්‍රකට කරන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන. ඔබේ දැකීම අවිද්‍යා සහගත නම් ඔබේ සිතීම අවිද්‍යා සහගත නම් කෝ ඔබට සැනසීම හරි දේට පත් වෙන්න අවශ්‍ය නැහැ. හරි දේට ඔබ નિરાයාසයෙන්ම පත් වේවි. වරදින් අත් මෙදින්න හරි දේට ඔබ નિરાයාසයෙන්පත් වේ. එතෙන්ටපත් වෙන්න ඕනේ වරදින් අත් මෙදින්න. එවිට ඔබ ධර්මයටපත් වෙනවා. අපි හැමදාමත් මේක විවිධ උදාහරණ වලින් කියලා දෙනවා. අපිරිසුදුකම කියන එක දුරු කරන තැන පිරිසුදුකම කියන එක ඉබේම මතුවෙනවා කියලා. බර කියන එක දරාගෙන ඉන්න එක ඒක අතහරිනකොට සැහැල්ලුව කියන එක ඉබේම හම්බ වෙනවා කියලා. එහෙනම් ඔබ නිවන සොයාගෙන යා යුතුද? නිවන සොයාගෙන යා යුතුනේ ඔබේ ගැටලුවයි ඔබ සොයාගෙන යා යුත්තේ. ඔබේ ගැටලුවයි ඔබ සොයාගෙන යා යුත්තේ. ඔබේ හිස මත තියෙන බරයි ඔබ බිමින් තැබිය යුත්තේ. එවිට සැහැල්ලුව ඔබට නිරායාසයෙන් ලැබෙනවා. ඒ සැහැල්ලුව වේදනාවක් නෙමෙයි. ඒ සැහැල්ලුව සංඥාවක් නෙමෙයි. ඒ සැහැල්ලුව විඥානය නෙමෙයි. ඒ සැහැල්ලුව ක්‍රියාවක් නෙමෙයි. ඒ සැහැල්ලුව මත පුජ්‍යලයක් නැහැ. ඒ සැහැල්ලුව විඥානගත කරන්න බෑ, පුජ්‍යලගත කරන්න බෑ. මේ හිතෙන් නිදහස් වුණාට පස්සේ කෙටිම හේතුත් ස්ත්‍රී පුරුෂ කියන ලක්ෂණේවත් Tamanට හැඟෙන්නේ නැතුව යනවා. හේ දෘෂ්ටිය නැතුව යනවා. මොකද සක්කාය දිට්ඨිය ඇතුලේ තමයි ස්ත්‍රී ආපුරුෂයා නිර්මාණය වෙන්නේ. කර්මය කියන එක තුල තමයි ස්ත්‍රී පුරුෂය නිර්මාණය වෙන්නේ. කර්මශය කළ උත්තමයි. කර්ම නැ කිසිම ක්‍රියාවක් නැහැ. සමහර අය දෙනවනේ මේ භාවනාවල් කියලා જાති දෙනවා මේ එක එක දේවල්. ඒ භාවනාවල් කියලා දේවල් දෙන්නේ ක්‍රියාව තුල. එහෙම ක්‍රියාවත් තුල භවනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ක්‍රියාව ඉක්ම වූ ස්වභාවය. එතකොට කරන්නේ කරවන්නේ කිසිවෙක් ඇතර ඉතුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව තමා තුල දුරු වුණොත් එතන කරන්නේ කරවන්නේ කිසි කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවේ භවනා තොඳ ඒවයි ප්‍රතිඵල තියෙනවා. නැත්නම් හොඳයි, ඒ වරදක් නැහැ. හැබැයි අපිට නිර්වාණ ධර්මයේ සොයා ගැනීම සඳහා නම් අපි ක්‍රියාව ඉක්ම විය යුතුයි. කොහොමද ක්‍රියාව ඉක්මවන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒකට ක්‍රියාන්න තියෙන දේ තමයි කරන දේ ටික නතර කරන්නේ. ඊට පස්සේ අහන්න පුළුවන් කරන ටික කොහොමද නතර කරන්නේ කියලා. ක්‍රියාවෙන් තොරවන්න ආයි කරලා කරන්න ක්‍රියාවක් මෙතෙන්ට දාගන්න එපා. හැමතිස්සෙම ක්‍රියාකාරකමකින්ම ලෝකේ ජයගන්න උත්සාහ කරන්න එපා. ක්‍රියාවෙන් තොර වූ තැන ලෝකේ ජයග්‍රහණයක් තියෙනවා. ක්‍රියාවෙන් තොර වූ තැන යනුවෙන් අදහස් කරන්නේ තවත් ක්‍රියාවලියක් නොවේ. තවත් යටපත් කිරීමක් නොවේ, තවත් බලාගෙන සිටීමක් නොවේ. ඒකට ඇත්තෙන්ම ක්‍රියාවක් නැත. එහෙනම් මොකනවත් නොකර ඉන්නයි කියන්නේ ඔබ වහන්සේ? නෑ නෑ, මම කිසිසේත්ම මොනවත් නොකර ඉන්නට කියන්නේ නැත. එහෙනම් ඔබ වහන්සේ මොනවද කියන්නේ ඔය? මා කිසිවක්ම කියන්නේ නැත, ප්‍රකාශ කරන්නේ නැත. ඇයි? හේතුව කියලා වැඩක් නෑ. ඔය පුජ්‍යලයා ක්‍රියාවතමයි හසු වෙන්නේ. සෑම කියමනකින්ම, සෑම ප්‍රකාශයකින්ම, සෑම දෙයකින්ම ක්‍රියාවතමයි හසු වෙන්නේ, ක්‍රියාවතමයි යොමු වෙන්නේ. ඒ නිසා ලෝතර බුදුරුන්ගේ අපගේ දහම බවට පත් වෙන්නේ නිරෝධය. නිවීම, නිහඬ බව. මුනිවත, මුනිවත කියලා කිව්වහම කතා නොකර සිටීම කියලා යම් මේ පටු අදහසකට ගෙනාවට, මුනිවත කියන්නේ ඒක මහා පුදුම ගම්භීරත්වයක් තියෙන වචනයක්. නිහඬ, නිසල ආධ්‍යාත්මය. මුනිවත රකින්නවා කියලා කියන්නේ නේද? තමන් තුළ තමන් ධර්මයේ රැඳිලා ඉන්නවා, හිත එහා දෙයක් මුකුත් නැතුව වාසය කරනවා කියන එකකින් අදහස් වෙන්නේ. ඒ මුනිවත විතරක් නෙමෙයි, ඒක මුනිසිත බවටත් ඒකපත් වෙනවා. එනිසා මනෝ විඥානය අපි නිදහස් කරන්නේ, කාය විඥානය එහෙම නෙමෙයි. ආධ්‍යාත්මික මනසයි දුරු කරන්නේ සිතුවිලි. එහෙම නෙමෙයි, සිතුවිලි තියෙනවා. රහතන් වහන්සේට සිතුවිලි තියෙනවා, බුදුරජාණන් වහන්සේට සිතුවිලි තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප පේනෝ, ශබ්ද ඇහෙනෝ, හොඳ නරක තේනෝ, රස නීරස තේනෝ, දිවට රස ඔක්කොම දැනෙනෝ. එක දෙයක් නෑ බුදුවරු ළඟ. මොකද්ද? නන්දි රාගේ නෑ. පුජ්‍යලත්වයෙන් බැඳෙන ස්වභාවය ඒකට නෑ. මම මගේ කියලා ආත්මය හැටියට බඳවා ගන්න ස්වභාවයයි නැත්තේ. අවිද්‍යාවෙන් බැඳීමයි නැත්තේ. නැත්තම් බුදුවරුන්ට ඒ සාස දැනුන්නේ නැද්ද? දිවට රස දැනුන්නේ නැහැ කියලා එහෙම කතාවක් තියෙනවද? නෑනේ. රූප පෙනුන්නේ නැද්ද? ලස්සන දේ ලස්සනටත් වෙනවා, අවලස්සන දේ අවලස්සටත් වෙනවා. සීතල කාලට සීතල දැනෙන, රස්නේ කාලට රස්නේ දැනෙන. සීතල කාලට සිවුරු කීපයක් පොරව ගන්න නැද්ද? බුදුහාමඳුර පොරව ගන්නවා. ඒ අපිට එතන වෙනස් කරන්න බෑ කවදාවත්. ඒව නැදනේ ඉන්න, එහෙම වෙනස් කරන්න බෑ. වචනවලත් සත්පුරුෂ වචන දැනෙනවා, හොඳට අසත්පුරුෂ වචන තේරෙනවා, දැනට තේරෙනවා. මොකද අවිද්‍යාවෙන්, අන්දිරාගෙන් එකට වේදනාවෙන් ඇලෙන ස්වභාවයක් නැහැ. ඒකයි තියෙන බුදු කෙනෙක්ගේ තියෙන ප්‍රධාන ගුණය, ප්‍රධාන ලක්ෂණය. එදෙන්න තමයි අපි පත් වෙන්න ඕනේ. කවදාවත් මම නිවන් දකින්නේ නෑනේ. කවදාවත් මට නිරෝධයේ ඉන්න බෑ. කවදාවත් මට, ඒ කියන්නේ හැමෝගෙම ළඟ ඉන්නේ මට කියලා, කියන්නේ මම පෞද්ගලිකව මට නෙමෙයි, හැමෝගෙම ළඟ තියෙන්නේ මට නෙමෙයි. මට නිරෝධයක ඉන්න බෑ. මම නිරෝධයක ඉන්න ගියොත්, මට නිරෝධයක ඉන්න උවමනා වුණොත් යාර නිරෝධය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව මමත්වේ නැති තැනම තමයි නිරෝධය කියන්නේ. තේන්නනේ? එතකොට ඉන්ද්‍රියන්ගේ පුරුදු කිරීමක් නෑ මේ කබල් ඉන්ද්‍රියන් ටික දාලා ගිහිල්ලා ගොඩාක් ඈතට ඔබේ ඉන්ද්‍රියන් ටික රාජ්‍යත් රජ කළාට ඕක මේ ශාසන ධර්මයට එනකොට වින්නතුනේ ඕක නිකන් මහා කබල්ම කබල් මේ බයිසිකලයක් නමුත් ඉතින් දුප්පත් කමත් එක්ක කබල් බයිසිකලේ යාට හරි ලොකු නැද්ද හරි ලොකුයි මවතින් බොහෝසත් යාන වාහන දැක්කහම තමයි අර කබල් බයිසිකලේ හරි කබලක් කියලා තේරෙන්නේ ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ උතුම් දර්ශන ඥානයටපත් වුණාම ওই ඉන්ද්‍රියන් පහ කබල් බයිසිකලයක් ඒක මහා පැල්පතක් ඒක මහත්යෙමෙන බිත්ති කරා වැටිච්ච ආරක්ෂාවක් නැති අනාරක්ෂිත ගයක් වාගේ තමයි පේන්නේ හරියට මේ ධර්මය අවබෝධ කරගෙන ප්‍රකට කරගත්තට පස්සේ මේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ මොන තරම් පරණ දෙයක්ද ගරා වැටිච්ච දෙයක්ද අනාරක්ෂිත තැනක්ද කියලා පේන්න පටන් ගන්නවා ඔබට තියෙන ඉන්ද්‍රිය ඥානය ලෝකෝත්තර ඥානය නෙමෙයිනේ ලෝකෝත්තර ඥානය තියන අයත් ඇති පුතජන භාවයේ ඉන්න ඕනම කෙනෙකුට තියෙන ඉන්ද්‍රිය ඥානය මොකද ඉන්ද්‍රිය සාපේක්ෂිතව හැමදේම පිළිගන්නේ බයිනකොට රිදෙනවා හිතනකොට රිදෙනවා මම කියලා කෙනෙක් සුවපත් කරන්න පුදුම විදියට මහන්සි වෙනවා. හරියට අර හොරිය ඇදිච්ච බල්ලෙකුට පිළිත් දානවා වගේ. හඳාඳා සුවපත් කරන්න ජීවිත කාලෙම උත්සාහ කරන්නේ මොකද? මේ මම සුවපත් කරන්න. මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා නේ කියන්නේ. සත්වේ පුජ්‍යලේ ආත්මයක් නැති තැන බුදුහාමුදුරු පෙන්වුවේ අපේ කට්ටිය එකතු වෙලා මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරාත් කාලයක් වැඩ වේවා කියලා කියන්නේ මම නම් කියන්නේ මම ජරා ජීර්ණ වේවා තමන්ගේ මමත්වයට මම කියන්නේ ශරීරයට නෙමෙයි ඔහු ජරා ජීර්ණ වේවා නැති බංග වේවා අදාතම මැරේවා කියලා කියන සිද්දේ හිතුක් නිරෝගී වේවා කියලා නෙමෙයි ඒ නිසා ඔබ ප්‍රාර්ථනා කරන්න ඕන මම අදම නැති වේවා ඈ මම අදම විනාශ වේවා කියලා කියන්න ඕන කැමති නැද්ද එහෙම භාවනා කරන්න මම අදම ලෙඩ වේවා ඈ මම අදම මැරේවා කියලා භාවනා කරන අකමැතිද ඇත්තෙන්ම බලන්න මනස අකමැති නැද්ද කියලා ඇත්තෙන්ම අකමැතියි ඒ නිසා භාවනාව අනිත් පැත්ත ගහන්න වෙනවා ඒ කියන්නේ දැන් එහෙම කිව්වහම යංගිති බයක් වේදනාවක් පසුතැවීමක් ඇති වෙනවා නම් ඒකෙන්ම තේරුම් කරගන්න මේ මම කියනක අල්ලගෙන ඔන්න තියෙන ස්වභාවය ඒකෙන්ම තමයි පංචස්කන්ධේ පංච ඉන්ද්‍රියන් ටික වෙලාගෙන ඉන්න ස්වභාවය බලන්න. ඒකෙන්ම හිතාගන්න චින්තනය. මමත්වයේ දුරු කරන්න යන ගමනේදී අපිට හොඳ විමර්ශන බුද්ධියකින් බලන්න සිද්ධ වෙනවා අපේ සියලුම මානසික කම්පන වේගය. මොකද අපේ මනස අපි ගන්න උත්සාහ කරන්නේ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල උත්තමං කියන ස්ථානෙට අපි ගන්න හදන්නේ. මැන්නට සැලෙන්නේ නැති, දැක්කට සැලෙන්නේ නැති, හිතුනට සැලෙන්නේ නැති හිතක් ඇති කරගන්න හදන. ඇයි මේ කම්පණය නොවෙන්නේ? කම්පණය වෙන කිසිවක් අල්ලගෙන නැත්තම්. දැන් ඔබ මේ ඉස්සරහා තියෙන මේ දේ අල්ලගෙන නැත්නම් මම මේක අරගෙන මෙහෙම පොලේ ගහන. ඔබ තුල කම්පන හට ගන්නවද? කම්පන හට ගන්නේ නැහැ. දැන් හොඳට බලන්න මේ බාහිරින් මේ දෙන උදාහරණය. ඒ වගේම ඔබේ සිත බඳවපු දෙයක් තමයි ඔබට වේදනාව දෙන්නේ. තේරෙනනේ? ඒව නිස්කාරණේ මම කියන්නේ හැම පොලේ ගහලා බලන්න හරි පොලේ ගහන්න ඕන හරි කියන එක නෙමෙයි. ඒව හැම පොලේ ගහන්න එපා. නමුත් මොහොතක් හිතලා බලන්න ඔබට වේදනාව දෙන්නේ ඔබට බැඳීම. ඒකනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ. ඈ රතියා ජායති සෝකෝ. සන්නාය ජායති සෝකෝ. ඈ ප්‍රියතෝ ජායති සෝකෝ. මේ ප්‍රියතාවයන් මේ ඇති කරගන්න මේ හැම දෙයක්ම සෝකේ පිණිස හේතු වෙනවා. මනුෂ්‍යයා සැපයි කියලා ගන්න හැම දෙයක්ම සෝකේ පිණිස හේතු වෙනවා. දුකයි කියලා ගන්න දේ කොහොමද ශෝකේ නෙවලෙම? ඒක අහන්න දෙයක් නැහැ. දුකයි කියන ගන්න දේත් ශෝකේ පිණසයි, සපයි කියලා ගන්න දේත් ශෝකේ පිණසම තමයි පවතින්නේ. මේ උත්සාහ කරන්නේ ඔබ මැණික් ගලක් වාගේ, ධාතු හරණුවක් වාගේ, මහා ගරු සම්භාවනීය දෙයක් වාගේ හිස මත තබාගෙන වටිනාකමක් දීගෙන ඔලුවින් තියාගෙන ඉන්න දේ කිසිම වටිනාකමකට නැති, කිසිම අගයක් නැති, කිසිම ආකාරයෙන් තමන්ට සුවයක් සිතක් සලසන්නේ නැති දෙයක් බග තේරුම් කරලා දෙන්නයි මේ මහන්සිය. ඔබ අගේ යගේ කියලා හිතාගෙන ඉන්න ඔබේ සිත සතපහකට වටින්නේ නැහැ කියලා මම කියන්නම්. තම දොහිතුවකට වටින්නේ නැහැ. තම දොහිතුව දකලා නැහැ නේ. ගොඩක් අය සතපහන් එකක් දැකලා තියෙනත් නැහැ. දැන් ඉන්නේ කිසි වටිනාකමක් නැහැ කියන එක මේ උත්සාහ කරන්නේ. කියන්නේ වටිනාකමක් නැති තැනකට වටිනාකමක් තියලා. කිසිදු වටිනාකම නැති දෙයකට වටිනාකමක් නැහැ. අන්නේ කිසිදු දෙයකට වටිනාකමක් නොදෙන ඒ උත්තරීතර වටිනා ස්ථානයට පත් වුණාම එයාගේ ගමන නතර වෙනවා. එයාගේ දිනුම මෙහෙම ඈත නෙමෙයි, හරම අනාගතේ ඈත නෙමෙයි තියෙන්නේ මේ මොහොතේ. දැන් ගොඩාක් දෙනෙක්ගේ දිනුම තියෙන්නේ ඈතනේ, හෙට තියෙන්නේ, ලබන මාසෙ තියෙන්නේ, ඊළඟ අවුරුද්දෙ තියෙන්නේ දිනුම. ඒකට වැඩ කරන්නේ ඔබේ දිනුම මේ මොහොත කරගන්න. ඔබේ ජයග්‍රහණය මේ මොහොත, ඔබ සතුටින් ඉන්න වෙලාව මේ මොහොත, ඔබේ ජීවිතයේ පූර්ණත්වය මේ මොහොත, ඔබේ ජීවිතයේ සිහි සියලු සිහින සැබෑ වුණු මොහොත මේ මොහොත. අනාගතයේ ඈත නෙමෙයි ඒක තියෙන්නේ. ඔබට මේ මොහොතේ පූර්ණත්වයට පත් විය හැකිනම් ඔබ හෙට දවසෙත් අනාගතයේත් මේ මොහොතක්මයි ඔබට මුණ ගැහෙන්නේ. හැමදාම මිනිස්සුන්ට මුණ ගැහෙන මොහොතට කියන්නේ අපි කියන්නේ ඒකට අනාගතය කියලා නෙමෙයි මේ මොහොත කියලා. දැන් හෙටත් මේ වෙලාව මේ මේ විදියට මුණ ගැහෙනවා. ඒ වෙට එතෙන්දී අපි කොයි විදියටද විඳින්නේ ඒක? මේ මොහොත හැටියට. ඒ නිසා ඔබ මේ මොහොත සකසා ගන්න. ඒ නිසා ජීවිතේ හැමදාම උදා වෙන්නේ මේ මොහොත. ඊළඟ තප්පරයක් කියලා එකක් නැහැ. ඊළඟ තප්පරයක් කියලා දෙයක් නැහැ. මේ මොහොතේදී මේ මොහොත අපි ලබන්නේ මේ මොහොත කියලා. මේ මොහොතේ ඔබ කවුද? ක්‍රියාවට හසු වෙන්න එපා මමත්වේ පෝෂණය වෙනවා. දෘෂ්ටියට හසු වෙන්න එපා මමත්වේ පෝෂණය වෙනවා. මුකුත් නොකර ඉන්න යන්නත් එපා මමත්වේ පෝෂණය වෙනවා. ඊළඟට ආයි මොකද්ද අපි කරන්න ඕන කියලා මගෙන් අහන්නත් එපා මමත්වේ පෝෂණය වෙනවා. එනිසා මේ දහම දිහා විශේෂ නුවණකින් බලන්න. විශේෂ අවධානයකින් පරීක්ෂාවකින් විමසුන් නුවණකින් බලන විට ඔබට මේක යදා පඤ්ඤාය පස්සති බොහොම ගැඹුරින් ඥානයෙන් දකින දෙයක්. එනිසා මානසික ක්‍රියාවලියක පැටලෙන දෙයක් නෙමෙයි ගැඹුරින් නුවණින් අවබෝධ කරගන්න දෙයක්. ඒද අවබෝධ කරගත්තොත් තනින් හුස්ම ගන්න පුළුවන් නම් තව කෙනෙක්ගේ උපකාර නැතුව නම් ජීවත් වෙන්න පුළුවන් ශක්තිය තමන්ට ලැබෙනවා. තේරුණානේ? මට නම් හිතෙනවා මට තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් ලෝකෙ කවුරුත් නැති වුණා පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේලේ මරහතන් වහන්සේලා උන්වහන්සේලාගෙත් එහෙමයි නේද? තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් තව කෙනෙක් ඕනේ නැහැ කියන තත්ත්වේ උන්වහන්සේලා වැඩ හිටියේ. කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රතික්ෂේප කරනවායි කියන එක නෙමෙයි. ඒ තරම් ශක්තිමත් යාගේ ආධ්‍යාත්මික දර්ශනය සහ බලය උන්වහන්සේලා කොහොමද උන්වහන්සේගේ ජීවිතෙත් ඒවනේ නේද? එනිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙන්නපත් වෙන්න කියන එක නෙමෙයි. සියල්ල අතහැරීමේ නුවණ දර්ශනය ඥානය හැකියාව ඔබ සතුව තියෙන්න ඕන. සියල්ල අතහැරියේ නැති වුණත් භෞතිකව ශරීරයේ මේ මොහොතේ අතහැරලා දාලා ගියේ නැති වුණත් ඔබ ශරීරය අත්හරින්න පුළුවන් ආත්ම ධෛර්යය ඔබ ළඟ තියෙනවා. මේ ගමන මේ පරේෂණය ඔබ කරගෙන කරගෙන යනකොට කොයි වෙලාවක හරි පත්වේ. ලී කෑලි දෙකක් අරගෙන අතුල්ලන මනුස්සයා ගින්දර දකින්නේ එක මොහොතකයි මනුස්සයා ගින්දර දකින්නේ. ඔබේ ඉන්ද්‍රයන් තුල නැති, ඔබේ මතකේ නැති, ඔබ පෙර ඇසු නැති දහමකුයි ඔබ සොයා යන්නේ. ධර්මයේ අකාලිකව දේශනා කරනු ඔබේ අකාලිකත්වයට පත් වෙන විමර්ශනය කරනු අකාලිකත්වයට පත් වුණාට පස්සේ ක්‍රියාව ඉක්මවා වාසය කරනවා. ඉන්ද්‍රියන් වල දැනුමට හසු වෙලා ඉන්න පින්නතුන්ට මේක ලොකු බරක් හැටියට තේරෙනවා. නමුත් ඉන්ද්‍රියන් අතික්‍රමණය කරන විදර්ශනා බලයක් ඔබ තුල ඇති වෙන්න ඕන. එනිසා විමසුම් නුවණ සඳහාම තමයි මේ ධර්මය. ඉගෙන ගැනීම පිණිස නොව විදර්ශනාව පිණිස. යම් කිසි ආකාරයකට හැඩගැහෙන්න කියන එක නෙමේ ධර්මයෙන් කියන්නේ. දේශනා කරන්නේ මොනම ආකාරයකටත් හැඩගැහෙන්න එපා කියන එක. අර ආකාරයට හැඩගැහෙනවා, මේ ආකාරයට හැඩගැහෙනවා, අර විදියට බලන්න හදනවා, මේ විදියට බලන්න හදනවා. ඒ හැම විදියටම බලන්නේ ඔබ. ඒ නිසා ධර්මයේ අවබෝධය ඇති කරගත්ත කෙනා එහෙම කිසිම හැඩයකට බලන කෙනෙක් නෙමෙයි. මේ විදියට බලනවා, මේ විදියට බලනවා, අනිත්‍යව බලනවා, නිට්ටියව බලනවා, ඒ මොකක්වත් නැහැ. අනිත්‍යව බලන්නේ කොහොමද මේ පුතඥය? අනිත්‍ය කියන එක විශේෂ රහතන් වහන්සේලාට. අනිත්‍ය විෂය වෙන්නේ බුදුවරුන්ට. මේ පුතඥයව අනිත්‍ය කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ නිට්ටිතාවයකම තමයි හැමතිස්සෙම වාසය කරන්නේ. මොනව හරි අල්ලගෙන තමයි ඉන්නේ. කොයින් හරි කොනක පැටලිලා ඉන්නේ. හොඳට බලන්න. අනිත්‍ය විෂය වන්නේ රහතන් වහන්සේ. අනිත්‍ය තුල වැඩ ඉන්නේ රහතන් වහන්සේලා. පුතඥයෙ එක්කෙනෙක්වත් අනිත්‍ය දන්නේ නැහැ. ඔබටත් හැකිනම් අන්නේ අනිත්‍ය සොයා ගන්න. අනිත්‍ය පවතින්නේ අකාලිකව. අනිත්‍ය පවතින්නේ ලෝකෝත්තරව. අනිත්‍ය පවතින්නේ නිරෝධය තුල. අනිත්‍ය පවතින්නේ පුජ්‍යලත්වයෙන් තොරව. අනිත්‍ය පවතින්නේ ත්‍රිවේදනාවෙන් තොරව. අනිත්‍ය පවතින්නේ වචනවලින් තොරව. ඕන් ඔය ටික විදර්ශනා කරන්න හරියටම ඔබත් අනිත්‍යයට පරිවර්තනය වෙන අනිත්‍ය යථාවබෝධය කරන්න ටික වෙලාවක් භාවනාවේදී විදර්ශනාවේ භාවනාවේදී විදර්ශනා භාවනා කුමද්ද දේශනා කරේ අනිත්‍ය පවතින්නේ මොන විදියටද කියලා හොඳට ඒ කරුණක ගැඹුරට කිමිදෙන්න. අනිත්‍ය පවතින්නේ අතීත අනාගත වර්තමාන කාලයෙන් තොරවයි. අනිත්‍ය පවතින්නේ ත්‍රිවේදනාවෙන් තොරවයි. අනිත්‍ය පවතින්නේ ලෝකෝත්තරවයි. අනිත්‍ය පවතින්නේ වචනවලින් තොරවයි. අනිත්‍ය පවතින්නේ පුජ්‍යලත්වයෙන් තොරවයි. ওই ටිකත් අරගෙන ඔබ විදර්ශනාවේ දෙන්න ඕන. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර අපිව වෙහෙසවන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හොඳ පුහුණු කරුවෙක්ගේ, හොඳ ගුරුවරයෙක්ගේ ස්වභාවය තමයි ශිෂ්‍යාව හොඳින් පුහුණුවට යොදවන එක දක්ෂයෙක් බවට පරිවර්තනය කරන එක. ව්‍යායාමෙහි නොයදවා පොත්වලින් සියලුම ව්‍යායාම අංග යම්කිසි කෙනෙකුට කියලා දෙනවා. ව්‍යායාම යොදවන්න නැතුව පොත්වලින් කියලා දෙනවා ව්‍යායාම අංග. මේ සූර්ය නමස්කාරය, මේ නැමෙන හැටි, මේ කකුල අස්සෙන් අත දාන ගන්න හැටි, මේ ඔළුවෙන් හිට ගන්න හැටි කියලා උගන්වනවා. අවුරුදු 10ක් ඉගෙන ගන්නවා. මං අහන්නේ බඩ බහිද කියලා. බඩේ අඟලක්වත් අඩුවේද? ව්‍යායාම පොතෙන් ඉගෙන ගන්නවා. යම් ගුරුවරයෙක් කියනවා එහෙම පොතක් අවුරුදු 10ක් උගන්වන්නේ ව්‍යායාම දෙකක් තුනක් හරි එයාට කරවනවා. කියන්නේ හිතන්න පුරුදු කරනවා. චින්තාමය ප්‍රඥාව වැඩි දියුණු කරනවා. එයාට පීනන්න පුරුදු කරනවා. එයාව ශක්තිමත් කරනවා ප්‍රායෝගිකව. දැන් අවුරුදු 10ක් අර පොතෙන් ඉගෙන ගත්ත මිනිස්සෙයි අර ව්‍යායාම දෙක තුනක් ඉගෙන ගත්ත ක්‍රියා විහිදුවු මිනිස්සයා යංගිති දවසක මේ තරඟයකට දානවා. දුවන්න හරි ගහ ගන්න හරි බොක්සින් වලට හරි දානවා. කවුද දිනන්නේ? අර දෙක තුනක් හරි ප්‍රායෝගික කරවු මිනිස්සයා තමයි දිනන්නේ. අර මිනිස්සයා පොතෙන් ඉගෙනගෙන තියෙනවා දුවන හැටි නම් දන්න දුවන්න බෑ. පිලුම් ගහන හැටි දන්නවා පිලුම් ගහන්න බෑ. ඉතින් ඒ වගේ අය මම නිර්මාණය කරන්නේ නැහැ. පිලුම් ගහන්න බැරි අය. දෙක තුන හරි ඒක ප්‍රායෝගිකත්වයට පත්වීම තුළ ඔබට සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔබේ චින්තාමය ප්‍රඥාව එතෙන්ට ඔසවා තබන්නේ නැතුව කවදාවත් ඔබට මේ දහම අවබෝධ කරවන්න බෑ. තාන්ත දොස්තර වුණයි කියලා පරම්පරාවෙන් පුතා දොස්තර කරන්න පුළුවන්ද? තාත මහාචාර්ය වුණයි කියලා පුතා පරම්පරාවේ මහාචාර්ය කරන්න පුළුවන්. අඳුරන්න කමට ඕන සාති කියලා දෙන්න පුළුවන්. නමුත් මහාචාර්ය කෙනෙක් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් ඒ අපි එදා මහරහතන් වහන්සේලා ගත් යමම්මගේ විඳපු දුක වේදනාව විමර්ශන ගුණාංගය අපි තුල දියුණු වෙන්න ඕන. මේවා තුල අර ධර්මයේ කියවෙන ප්‍රායෝගිකත්වයන් ඔබ දන්නේ නැති වුණාට ඒ සියල්ලම ප්‍රායෝගිකකරණය වෙනවා. එකින් එක කී කියා ප්‍රායෝගිකකරණය කරන්න ඕනේ. ඒ තුල ප්‍රායෝගිකකරණය වෙනවා. සමහර ව්‍යායාම කරන ගුරුවරු චීන හිම දාර්ශනික ඒ වේදයන් ඔවුන් කියලා දෙන්නේ වතුර ආදීන. එයා වතුර ඇදලා කලගිලි පුරවනවා. හැබැයි එයා දන්නේ එයා කරේ විශාල ව්‍යායාමයක් කියලා. එයාට දෙන්නේ වැලිය අදින්න පරිපලවලල. එයා දන්නේ එයාගේ මේ කකුල් මනාව ශක්තිමත් කළා ෆුට්බෝල් ගහන්න හරි වොලිබෝල් ගහන්න හරි දුවන්න හරි අවශ්‍ය කරන කකුල් මෂල් ගන්නට හැදුවා කියලා. එයා දන්නේ එයා වැලිය ඇද්දා කකුල් හැදිලා. තේරුණාද? ඈ එයාට දුන්නේ ගල් ඇහිඳින්න. එයා දන්නේ කොන්දට ව්‍යායාමයක් වුණා කියලා. එයා ගල් ඇහිඳ විතරයි හැබැයි කොන්දට ව්‍යායාමයක් වෙලා. ආන් මේ වගේ අපි මෙතන කතා කරේ නැති වුණාට මේ වැඩින්නේ ශ්‍රද්ධාව, මේ වැඩින්නේ ප්‍රඥාව, මේ වැඩින්නේ සුතය, මේ වැඩින්නේ වීර්යය කියලා අපි කතා කරේ නැති වුණාට ඒ කොහොම ඔබේ ක්‍රියාවලිය තුළ වැඩෙනවා. ඒකයි වෙන්න ඕන. ආයෝගිකත්වයෙන් වෙන්න ඕන. ටිකක් අපහසුයි. ගුණාත්මක දේවල් ටිකක් තිත්තයි. මේස වෙන්න ඕන. ඔබ හොඳින්ම තේරුම් කරගන්න ඕන එක දෙයක්. මොකද්ද? ඔබේ ආත්මයට, ඔබේ සංසාරයට වග කිය යුතු එකම පුජ්‍යලයා මමම තමයි. මට පිහිට පිණිස පවතින්නේ මමමයි. මගේ අවබෝධය තුළ මම ඇති කරගත්ත දෙයක් පමණයි මට අවසානයේදී ඉතුරු වන්නේ. ඒ දවස, ඒ සංසාරයේ කියන එක ආයි වෙන ස්වභාවයකට පෙරලෙන දවස කාට හරි නියත වශයෙන්ම කියන්න පුළුවන්ද? තව අවුරුදු 10යි, තව අවුරුදු 5යි, තව අවුරුදු 25යි කියලා. බෑනේ. ඒ නිසා ඔබට ඒක කියන්න බැරි තැනකින් ඔබ ඉන්න නිසා ඔබේ ආත්මීය සුරක්ෂිතතාවය රක්ෂණය ධර්මයේ තුලින් ඔබ ගොඩ නගා ගන්න ඕන. දැන් මේ ඇති කරේ මොකද්ද මේ? දැන් මේ වචන ටිකේ ඔබ තුල වීරය ඇති කලේ තේනනේ. ඒක එකින් එක කියන්න ඕනේ. අර වෙනම උගන්වනවා මේ වීරිය ඇති කර ගන්න ඕන, සද්ධාව ඇති කර ගන්න ඕන. වීරිය ඇති වෙලා නැහැ. දැන් මේ ඇති කරේ වීරය. සසරට බය ඇති කලේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන දුක පිළිබඳවයි පෙන්වන්නේ. නිසා තව දුරට උනත් ඒව එකින් එක කියන්න ඕනේ නැහැ. මේ ඇති කරන්නේ ප්‍රඥාව කියලා. එක අසිරිමත් විදියක එක මොහොතක ඔබේ ආධ්‍යාත්මය පෙරලාගෙන ඔබ තුල සංගවණු ධර්මය මතු වෙනවා. ඉන්ද්‍රියන් වලින් එහාට ඔබට හිතන්න දකින්න පුළුවන් ශක්තිය ඔබට පහළ වෙනවා. ඒකනේ ලෞතර බුදු කෙනෙක් මතක් කරනවා මේ චක්කුම් උදපාදි. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාට ඇස් දෙකක් තිබ්බේ නැද්ද? අලුත් ඇහක් ඉපදුනා. මං දකින්නේ දැන් අර පරණ ඇහින් නෙමෙයි, අලුත් ඇහෙන් දකින්නේ. විශේෂ අධිගමයට පත් වෙච්ච නැති අයද දින පරණ ඇහ. මොකද්ද පරණ ඇහ? දැක්ක විදියට දකින්න, කිව්ව විදියට දකින්න, හිතන විදියට දකින්න, ඉන්ද්‍රිය සාපේක්ෂිතව දකින්න. කවුරු හරි කෙනෙක් සංකල්පයක් ඔළුවට දැම්මොත් ඒ විදියට දකින්න. එහෙම නෙවෙයිද ලෝකේ බලන්නේ? ආගමෙන් දාපු විදියට, සංස්කෘතියෙන් ආපු විදියට, සමාජයෙන් කිව් විදියට තමයි ලෝකෙ දිහා බලන්නේ. පව් පරණ ඇහැ කිව්ව විදියට බලන නැවුම් සජීවී ඇහක් නැහැ. සජීවී ඇහක් පහළ වෙනවා. ඊට පස්සේ සංස්කරණය කරන ලද වැඩසටහන් නෙමෙයි, එයා තුළ ක්‍රියාත්මක වෙන සජීවී තත්ත්වයක්. ඇත්තටම ඔබ යමක් දිහා බලන්නේ ලෝකේ දිහා බලන්නේ සජීවීවද? ඔබ සජීවීව බලන තත්ත්වයට ඇවිල්ලා ඉන්නවනම් ඔබ විශිෂ්ට අවබෝධයෙන් අවබෝධයට පත් වූ කෙනෙක්. එසේ නොමැති නම් ඔබ සැම විටම බලන්නේ පරණ කෝණේ. ඒක හරි විඩාබරයි, වේදනාකාරයි, දුක්ඛ සහගතයි. ලෝකේට බර නොවි, ලෝකේට නොඇලී සජීවීව දකිත. එතෙන්ට එන්න ඕන. එහෙම නැතුව කොහොම දකින්නද? ඈතින් ආලෝකයක් දැක්කහම මුහුදු යන මිනිස්සයෝ ටික තියෙනවනේ නේද? ආලෝක කුළුණු තියෙනවනේ ඈතට, අහසට වදින ආලෝකයක්. අපි මෙටි මොහොදු ගිහිල්ලා නැති හින්දා අපි දන්නේ නැහැ නේද? මාත් මොහොදු ගිහිල්ලා නැහැ. ඒ උනාට කවදාද ගොඩ බිමේ තියෙන ආලෝක කුළුණ දැකලා තියෙනවා. එතකොට මම අහලා තියෙනවා අර වලාකුළු වශයෙන් එහෙම වදින ආලෝකයට තමයි ඕක එන්නේ. සතගුම් ගානක් ඈතට, නැත්නම් 25 30ක් ඈතට වදිනවා. වැදුනහම ඒ ආලෝකයේ දිහාවට එනවා. තේනනේ? හොරුකාරයෝ බෝටුකාරයෝ හොයාගෙන එන කොට බිම කියන්නේ මේ තමයි තියෙන්නේ කියලා. ඉතින් මාත් කරන්නේ මම ආලෝක කුළුණේ වැඩේ කරන්නේ විතරේද? ඈ කිලෝමීටර් ගානක් ඇදට වදින්න ආලෝකයක් වේදනවා. මොෝදේ අතරමං වෙච්ච කට්ටියද මේ ආලෝකය දැකලා මේ තියෙන ගොඩ බිම ප්‍රදේශයෙන් තමයි මේක එන්නේ කියලා. ඒ දිහාවට ඇදින්නවා. ලොකුවට පේන්නේ ආලෝක කුළුණ, ගොඩ බිම, පෝල් ගස්, ඒව මුකුත් පේන්නේ නැහැ. පොඩි සංඥාවක් විතරයි පේන්නේ. ලඟ වෙන තමයි පේන්න පටන් ගන්න. මේ ඇවිල්ලා එයාට ටිකක් පැහැදිලි දැන් මට ඉස්සරට වඩා පැහැදිලි, දැන් මට ගොඩ බිම පේනවා, දැන් මට ආලෝක කුළුණක් පේනවා කිය කියා හොමෝම ඇවිල්ලා එයා තමයි ඉතින් ඔන්න මම යාන්තම් ඇති කරලට ගොඩ වුණා. ගොඩ බිමට ආවා. හැම ටිකෙන් ටික පැහැදිලි වෙලා තමයි ඉන්නේ. හැමදේම අමාරුවෙන් සම්පාදනය කරගෙන ධර්මයේ විතරක් නිකන් ටොපිලොසින්ජර ඉල්ලනවා වගේ ටක් ගාලා ඉක්මනින් අවබෝධ කරගන්න. දැන් ශරණකින් අවබෝධ. ඒ කියන්නේ ධර්මයේ කියන්නේ හරීම මිල අඩු එක. එනොවලි කියනවනේ. මතක තියාගන්න ඔබ අනිවාර්යෙන් උපාධියක් ගන්න මහන්සිය කරන්න ඕන. උපාධියක් කියන පොඩි ගන්නේ විශ්වවිද්‍යාල උපාධියක් අවුරුදු 5-3-4-5 මහන්සිය වෙනවනේ. කොහොමද හැමදාම යනවා, හැමදාම කියවනවා, කකුල් දෙක වතුරේ බේසමේ දාගෙන කියවනවා, මතක තියාගන්න උත්සාහ කරනවා, ඔළුවේ අත ගහගෙන යම් යම් දේවල් ගැන කල්පනා කරනවා, ගුරුවරුන්ගෙන් අහනවා, සාකච්ඡා කරනවා, පෞද්ගලික පන්ති යනවා. නේද? මොන යුද්ධයක්ද දෙන්නේ? ඒ යුද්ධ මේකට දෙන්න ඕන. ධර්මයේ මිලයි ප්‍රබලයි. පොඩි ශක්තියක් දාලා ඉවර වෙලා එල්ලනවා ගන්න බෑ. ගන්න බැරුව වෙනකොට මොකද අපිට ගන්න බැරි කියලා අහනවා. හ්ම්? ටොපිල සිංජර කඩේට යනවා වගේ යනවා අර මිලාදික රත්තරම් බඩු කඩේකට. ගීලෙවල රුපියල් 10ක් 15ක් දීලෙවල කියන මලක් වේ මාළ දෙක තුනක් දෙනවා. දෙන්නේ නැහැ. ඒ ඔයා ගීලා රෑ පැත්තේ කඩින් ටොපියක් අරන් යන්න ගියා ඒ සල්ලිවලට. ඒදි ඒ වගේ අර මිල අධිකයකට පොඩි ශක්තියක් දාලා පොඩි නුවණක් දාලා ධර්මයේ ප්‍රාර්ථනා කරලා ධර්මයේ හම්බුන්න නැති වුණාම තාමමට අවබෝධ වෙන්නේ නැහැ කියලා කියන්න එපා. සමහර අයට ලොකු ධර්මයේ නෙමෙයි ධනය. සමහර අයට ලොකු බලය. ධර්මයේ ලොකු නෑ, බලය ලොකුයි. හරි, එතකොට මොකක්ද යාගේ ජීවිතේ ඉස්සරහින් දෙන්නේ? ධර්මයේද? ධර්මයේ නෙමෙයි. ධර්මයේ අංක එකට ඉන්න ඕන. දැන් සමහර අයද නේ ඒකත් නෙමෙයි සමන්ගේ මොනවා හරි වෙන. දැන් බුද්ධ කාලයේදී තියෙන එක එක දේවල් එක එක මිනිස්සු ලොකු කරගන්නේ. අර රූපනන්ද වගේ අය මොකද ලොකු කරගත්තේ? ඒක යාගේ රූපය. මම හරි ලස්සන කෙනෙක්. කියනේ මාන්නේ. ඒක තමයි හැටි. දැන් සමහර පැති වලට යම් යම් දේවල් වලට ගියාම ඒ වොල්ලෝම ඇවිල්ලා කියනවා මම මේ සාධි සභා මන්ත්‍රී හාමුදුරුවනේ කියලා කියනවා. මම කියනවා මට මොකෝ වෙදී. මම රාජකාරියක් කරගන්න ආවේ. මම හිටපු ප්‍රාදේශ නගරාධිපති. හා ඉතින් මට මොකද දැන් හිටිය කාලේ ගුණ තම මොකක් හරි වැඩක් කරගන්න බුණා හිටපු එක්කෙනා කිව්වා වැඩ. ඉතින් පුජලයා කොහොම හරි අර ඒකෙන් හරි අල්ලගෙන ඉන්නේ හදන්නේ. හිටපු ඉස්සර හිටපු එක්කෙනා වගේ කියලා හරි එහෙනුත් අල්ලගෙන ඉන්නේ. නෑ කමන්නේ අපි ඒව හඳුන්නා දෙයි. මේ කරන එක හොඳයි. මං කියන්නේ ආයව තුල අපි අවිද්‍යාත්මක පැටලීමක් නම් කිසි වෙලාවක කරන්න හොඳ නෑ කියන එක. දැන් ওই ගුරුවරුන්ගෙත් තියෙන පරණ මම අහවල් ඉස්සෝලේ ඕ විශ්‍රාමික ප්‍රින්සිපල්. ඒක ආරම්භක වෙන මම හරි ප්‍රශ්න. හ්ම්? ඒව දාගන්නවා. දැන් ඉස්සර තිබුණ ලොකු මේ එකක්. මේ ලෙඩ රෝග වලටත් ලොකු වටිනාකමක් තිබුණා. අපි අහවල් රෝහලෙන් බෙහෙත් ගත්තේ. දැන් නෑ ඒක මගේ අතට ගිහිල්ලා තියෙනවා. දැන් හැමෝම යන නිසා ඉස්සර කිව්වා ඒක හරි වටිනාකමක් තියෙනවා. මට කොලෙස්ටරෝල් කියලා කිව්වේ හරි ආඩම්බරෙන් කිව්වේ. මොකද කොලෙස්ටරෝල් හැදෙන්නේ සැප පහසු ජීවිත ගත කරන අයට. ඒ නිසා බොහොම ආකයන් මගේ කොලෙස්ටරෝල් 450ට තිබ්බනේ. නෑ අරය කියන මට ඔයාට 450ක් මට 550ට තිබ්බා කොලෙස්ටරෝල් තරංගය. ඈ මම මොනව කතා කරනවද? මට 550ට තිබ්බනේ. ඊට පස්සේ අරයගෙන් යවුවම බැස්සද තාම? නෑ තාම බැස්සේ නෑ. අරයක බැස්සේ නෑනේ කොල්ලයාට. ඒ නිසා මගේ කොලෙස්ටරෝල් වැඩි නම් එයා හරි high level එකේ ඉන්නේ. මේ මිනිස්සු හදාගන්න තත්ත්ව. ති මහා විද්‍යා ගඟුලක ඉන්න මේ සාගරයක ඉන්න මේ මිනිසුන් අතරින් තාම අතලොස්සක් මේ දුක් කන්දරාවෙන් මිදෙන බව දැක්කහම ඉතාම සන්තෝෂයි. මේ වගේ අභියෝග බාරගන්න සුළු පිරිසක් සඳකඩ පහනේ ඉන්නේ වේගවත් හස්සේ ශක්තිමත් ඇතෙක්, හොඳට බර ඇදගෙන යන්න පුළුවන් ජව සම්පන්න හොඳ ගවයෙක්, ඒ වගේම ඥානය තියෙන සූක්ෂම සිංහෙක් ඒ ඉන්නේ එතන. මෙන්න මේ වගේ අය තමයි මෙතනින් ඇතුල් වෙන්නේ. මේ වගේ අය තමයි ඇතුල් වෙන්නේ. මේ 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 ගමම්මකට ඇතුල් වෙන්නේ මේ වගේ ශක්තිවන්ත අය. ආධ්‍යාත්මිකව පුදුම අභියෝග ජය ගන්න ඉන්නවට පුළුවන් මනසක් තියෙන අය, එඩිතර අය. මරණය පරාජය කරගෙන යන්න පුළුවන්, මරණය කියන එක දෙවෙනියට දාලා ඉස්සරහට ගන්න පුළුවන් මනස් ආත්ම ධෛර්යයක් තියෙන මිනිස්සෙක් තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. මරණය මරන්න කාලම තියෙනවා දැන, ගොඩක් වෙලාට ඇහෙනවානේ මරණය මරන්න. ඒ උනාට ගැඹුරින් ඒක හිතන්න, කොහොමද මරණය මරන්නේ? මරණය මැරුවොත් මොකද වෙන්නේ? ආයි මැරෙන්නේ. මරණය මරන්නේ. ඇයි අපි මරණය මරන්න ඕන? මරණය දුකක් වන නිසා. මරණය නැවත නැවතත් දුක් ඇති කරවන නිසා. අනිවාර්යෙන් මරණය මරාපුවයි අමරණීය. මැරිලා නූපදී ඉන්නට නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ, ජීවත් වෙලා ඉද්දිම නොමැරෙන්නට. බුදුහාමුදුරන්ගේ දහම් තියෙන්නේ ඒකට. මැරිලා නූපදී ඉන්න නෙමෙයි, ජීවත් වෙලා ඉද්දිම නොමැරෙන්නට. එතකොට ජීවත් වෙලා ඉද්දිම යා නොමැරෙන කෙනෙක් බවට පත් වුනහම ආයේ උපතක් ගැන අහන්න ඕනේ. ගොඩක් අය මේ මැරිලා නූපදී ඉන්න නේනේ. නිවන් සුව ලැබේවා, නිවන් සුව ලැබේවා කියලා මේ ගියාට පස්සේ හරියට කියන මම දැන් නිවනට කරන මහා මහා නින්දාව. මැරිච්ච මිනිස්සු කොහොමද නිවන් දකින්නේ? මොලයක් තියෙන මිනිස්සෙක් නිවන් දකින්නේ? හොඳට සක්‍රීය ඉන්ද්‍රියන් සයක් වැඩ කරන මිනිස්සෙක් නිවන් දකින්නේ? පලාට පස්සේ නිවන් දකින්න බෑ. හොඳ උපතක් ලැබේවා කියලා කිව්වොත් ඒක යම්කිසි ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා. නිවන් දකින්නට හොඳ උපතක් ලැබේවා. එනිසා නිවනටත් කරන මහා මේ නින්දාවක් මලාට පස්සේ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ නූපදීයන් කියන එකනේ කියන්නේ ආයි උපදින්න එපා කියන්නේ. බුදුහාමුදුරු කියන්නේ එහෙම නෙමෙයි, නොමැරී සිටින්න. ආයි නූපදින්න කියලා නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ, නොමැරී සිටින්න. දැන් මොලේ නහර අනිත් පැත්ත ගෑනවා වගේ නේද සාමිනාත්? අපි අහලා තියෙන එක උඹාන්ති කියන තව එකක්. උපදින්නට නෙමෙයි නොමැරී සිටින්න. බලන්න මේ දෙකේ තියෙන වෙනස කොහොමද? දැන් මම උත්සාහ කරේ මට මේ ලබන ආත්මේ උපදින්න කියන අතාවක් මට ඕනේ නැහැ. තමන් හොයන්නේ නිවීමක්. හැම මිනිස්සෙක්ම හොයන්නේ නිවීමක්. අවශ්‍ය නම් උපදින්න ඕන නම් උපදින්නට අවශ්‍ය කරන ශක්තියින් හදා ගන්නත් පුළුවන්. උපදින්න ඕන නම් උපදින්නට ශක්තියින් හදා ගන්නත් පුළුවන්. තමන්ට මුලින්ම අවබෝධය ඇති වෙන්න ඕන සියල්ල පිළිබඳව. මාර්ගය පිළිබඳව, ලෝකය පිළිබඳව, තෙර පිළිබඳව, සත්‍ය පිළිබඳව. දෙවියෙක් සමග එකතු වීමවත් ලබනාත්මේ නූපදී ඉන්නවත් එන්නේ මුලින්ම බලන්න මේ සත්වයේ නැති තැන සත්වයේ හදාගන්න අවිද්‍යාවෙහි තියෙන පීඩණය තමයි ඔබ විඳින්නේ. ඒක තමයි ඔබේ ජීවිතේ ප්‍රබලම දුක. මමයි කියලා පැත්තක් අරගෙන ඔබ සටන් වදිනවා, කතා කරනවා, ජීවත් වෙනවා, හිතනවා. ඒ පැත්තේ තව කවුද ඉන්නේ කියලා බලන්න. ඔබේ මමත්වයේ පැත්තට තව එකතු වෙන කෙනෙක් ඉන්නවද බලන්න. අනුම ධර්මයේ නෝන මහත්වයේවත් ඔබේ මමත්වයේ පැත්තට එනවද බලන්න. එන්නේ නැහැ. නෝනවන්තයට තියෙන වෙනම මමත්වයේ පැත්තක් නේ. ඉතින් නෝනවන්තය කල්පනා කරනවා මහත්ය ගන්න නෝන මහත්යගේ මමත්වයේ පැත්තට. මහත්ය කල්පනා කරනවා නෝන මහත්යයි මහත්යගේ මමත්වයේ පැත්තට කියලා. බලනකොට එන්නේ නැහැ. කවුරුත් එන්නේ නැහැ. ඊට පස්සේ සාමදානව හදා ගන්නවා. නෝන මහත්ය කල්පනා කරනවා එයා මගේ මමත්වයට ගරු කරන්න ඕන. මහත්ය හිතනවා මගේ මමත්වයට එයා ගරු කරන්න ඕන. පස්සේ එකිනෙකාගේ මමත්වයට ගරු කරගෙන ජීවත් වෙනවා. ඊට පස්සේ අවසානේ මොකද වෙන්නේ? මේ මමත්වේ මමත්වේ කියලා ඉවරලා පොදි බැඳගෙන බොහොම වටිනා කියන මල්ලක් හැටියට කරේ තියාගෙන ඉන්න එක දවසක් බිම තියලා මේක පරීක්ෂා කරලා බලන්න බලනවා මේක මොකද්ද තියෙන්නේ කියලා. එදාට එයා දකින්නේ මොකක්ද? බොක්ස් එක විතරයි. ඇතුලේ මොකක්වත් නැහැ. හිස්. ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ ෂි මේ හිස් පෙට්ටියද මම මෙච්චර කාලයක් අර තියාගෙන ආවේ. මම මේක ආරක්ෂා කරගන්න කොච්චර යුද වැදුනද, ප්‍රශ්න හදාගත්තද, තර්ක කළාද, ඈ කී දෙනෙක් මේක පැහැර ගන්න හැදුවද? මම මොව මාරුවෙන් ආරක්ෂා කරගෙන ආවේ. බලනකොට හිස් පෙට්ටියක් අර තියන් ඇවිල්ලා ඔබ හිස් දෙයක් වෙනුවෙන් මහන්සි වෙනකොට බුදුහාමුදුරු කියනවා හිස් පුරුෂය කියලා. පළදායි නැති දේවල් වලට කියනවනේ මුඩු මහන කියලා කියනවා. මුඩු මහන කියන්නේ නිකන් තට්ටේ මුඩු කරපු නිසාම නෙමෙයි, යාගේ ආධ්‍යාත්මය තුළ හිස් බවක් තියෙනකොට කියන්නේ. මොකක් පළදායි දෙයක් නැති දෙයක් තියෙනකොට කියන්නේ මුඩු මහන කියලා. හිස් පුරුෂය කියලා. වටිනාකමක් නැති දේවල් වටිනාකමක් හැටියට කර තියාගෙන. දැන් මේ පිනතුන් යම් අවබෝධයකින් ඉන්න නිසා භෞතිකයේ දේ තිබුණා නැතක් වේ දේ වුණත් ඒක යම් ආකාරයක සැහැල්ලුවෙන් ඒක භුක්ති විඳින්න අල්ලන්න පුරුදු වෙලා ඇති. ඒත් අමු පුතජන ලෝකයේ පිනතුනේ හරියට මේ යම් යම් මේ බාහිර දේවල් වෙලා ගන්නේ මේ කවුද කියලා වගේ මන් දන්නේ පිඹුරෝ වගේ කියලාවත් කියන්න පුළුවන්. වෙලා ගන්න සත්තු ගොඩක් ඉන්නවා. ඔව් සාමාන්‍යයෙන් දැකුවේ සමහර දේවල් වෙලා ගන්න තදින් වෙලා ගන්න. දැන් අපි සමහර වෙලාවට අපි දකිනවා මිනිස්සෙගේ හයර එක හරි අපි දුන්නාම ඒ මිනිස්සයා අර මුදල අරගෙන ඉඹලා ඇට කඩලා එනේ. ඒක වෙලා ගන්න හැටි මට පේනවා. පොඩි මුදලයි රුපියල් 2000ක් අරක තදින් වෙලා ගන්නවා මේක මගේ සල්ලි කියලා. හරි පුදුමයි. ඒකෙන්ද මේට යමක් පූජ කළාට අනේ ඉතින් 10-15 වතාවක් නම කියන්නෙත් නෑ. ආමුදුරු වැඩි ගණන් ගන්නෙත් නෑ. මේ දුන්නද නැද්ද කියලා දන්නේ නෑ. දුන්න කට්ටියත් එක වගේ ඉන්නවා. නුදුන්න කට්ටියත් එක වගේ ඉන්නවා. ඒ කිසිපක් යන්නේ වැඩි ඇගේ කීමක් එහෙමේ නෑ ඉතින්. එහෙම අවශ්‍ය කියලා හිතුනොත් අගේ කිරීමක් කරන නිසා මම කියන්නේ තම තමන්ගේ දේ තම තමන් දැනගත්තාම ඇති කියලා. ඒ කිසි දෙයක් නෑ. මේ මට මමත් නැති තැන කෝ යම් දෙයක් ආසාවල් තියෙන්න ඕනේ. අවශ්‍යතාවල් තිබ්බම හොඳට මෑති අවශ්‍ය නැති දෙයක් තිබ්බොත් මම ඒක කාට හරි පත්‍යා ගන්නවා. නැහැ අපි හිතමු 15ට හරි වැඩිපුර එකක් තියෙනවා කියලා මොකක් හරි. එතකොට මම කරන්නේ කාට හරි දෙනවා පරිත්‍යාග කරනවා. සෝහලකට වෙන්න පුළුවන්, පුජ්‍යලෙකුට වෙන්න පුළුවන් අතරන මිනිස්සුන්ට. ඔය මේ කුඩ සරපු හරේ මේ දාලා යන ඔය මාසයක් විතර බලාගෙන ඉන්න ඔය පාර යන මිනිස්සුන්ට දෙනවා. හැගෙරියන්න කියලා. ඒ නිසා දාලා ගියම ටිකක් පරිස්සම් වෙන්න මාසය තියාගන්න වගේ හිටවතු දෙනවා කාට හරි. අයිතිකාරී ඉන්නේ. බුදුහාමුදුරු කියන්නේ දෘෂ්ටි තද කිරීමක් නෙමෙයි. දැන් බලන්න බුදුදහම හැටියට ගොඩාක් වෙලාවට ඍණාත්මක සංකල්පයක් මිනිස්සුන්ගේ ඔළුව මත තද කරන තද කළා එක්ක කේන්දරයේ කෙරෙහි වෛර ඇති කරනවා. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට මේ නිවන් දකින්න බැරි කේන්දරේ නිසාලු. එහෙම නැත්නම් ඒගොල්ලෝ තද කරනවා මේ දේශපාලනය නිසා. ඕගොල්ලන්ට නිවන් දකින්න බැරි. ඒ එක එක මනස්ගත. ඉතින් දෘෂ්ටි තද කිරීම නෙමෙයි ධර්මයෙන් කරන්නේ දෘෂ්ටි බුරුල් කිරීම. මේ බුදුදහම කියලා දෘෂ්ටියක් හදන්න නෙමෙයි. දැන් අනිත් ආගම්වල වුණත් මං හිතන්නේ ප්‍රධාන සාස්වරු මිනිස්සුන්ව දෘෂ්ටිගත වීමෙන් වළක්වාලීම සඳහා කරපු ධර්මය පසේ දෘෂ්ටිගත වීමක් කරා පෙළඹුණා. ඒක වෙන්නේ. දෘෂ්ටි නිදහස් වීම සඳහා තියෙන ධර්මයේ දෘෂ්ටිගත වීමක් සඳහා ඒක පෙළඹුණාන පස්සේ පරම්පරාව දිගින් දිගටම දෘෂ්ටි ධාරීන් හැටියට ආගමක් හැටියට ඒක යන්න පටන් ගන්නවා. ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් කිසිම ભેදයක් නැති ලෝකයේ ભેදයක් හදනවා. ભેද නැති කරන්න ඉන්න කට්ටියත් ભેද ඇති කරනවා. ભેද කරන කට්ටියත් කොහොමද ભેද කරන්නේ? තේවෙනි ලෝකයක මේ ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්න ඕන. මේ අඥාන පූජකයන්ගේ දේශනා තුල ඇති දෘෂ්ටි ධාරී භාවයේ තියෙන අනර්ථකාමී බව දකින්න. කරුණාවෙන් ඒගොල්ලන්ට බොහෝ තරහක් වෛරයක් අපි ඇති කරගන්න ඕනේ. කරුණාවෙන් දකින්න ඕනේ ඒගොල්ලෝ ළඟ තියෙන දුර්වලතාවය. එනිසා කියන්නේ නිරන්තරයෙන්ම මට අවශ්‍ය දෘෂ්ටිගත වීමට නොව තියෙන දෘෂ්ටි බිමින් තබන්නටයි මට ඕන. එවිටයි මගේ මනුෂ්‍යත්වය පැන නගින්නේ. මේ දෘෂ්ටි නිසා මගේ මනුෂ්‍යත්වය පෑගිලා වෙනත් ගති ලක්ෂණ, තිරිසන් ගති ලක්ෂණ, පෙරේත ගති ලක්ෂණ, යක්ෂ ගති ලක්ෂණ මතුවෙන්නේ මේ සංකල්ප නිසා, දෘෂ්ටි නිසා. මේ දෘෂ්ටි හලලා මට මනුෂ්‍යත්වය ගොඩනගන්න ඕන කියලා. මනසින් උසස් වූ තත්වය. නිවන් දකින්න කලින් පළමුවෙන් එන්න ඕන මනුෂ්‍යත්වයට. මනුෂ්‍යත්වයට ඇවිල්ලා තමයි යට නිවන් දකින්නේ කියලා. යක්ෂ ගතියේ හිටියනම්, තිරිසන් ගතියේ හිටියනම්, පෙරේත ගතියේ හිටියනම් එයා එන්න ඕන මනුෂ්‍යත්වයට. මනුෂ්‍යත්වයේ තුල ඇවිල්ලා එයා නිවන් දකින්නවා. මනුෂ්‍යත්වයේ යම් යම් පැති වලින් එයා පරාද වෙනවා. මට හිතුණා මේ මෙතනින් ඇවිල්ලා ත්‍රිවිලර් එකක් දැන් හරවනකොට පිටිපැත්තේ ගහලා තිබුණ අර ගංජා මල් දෙකක් එක්ක බොම්මාලෙගේ පින්තූරයක් මම දැක්කා. එක පැත්තෙම දැක්කාම පුදුමයිනේ, මේ සමාජයේ එක එක පුජ්‍යලයන් එක එක තලයේ ලොකු කෙනෙක් වෙන්නයි බලන්නේ. සමහර අය බලන්නේ බජහාරකේ චණ්ඩියා වෙන්න, සමහර අය බලන්නේ හොරු අතර ලොකුම හොරා වෙන්න. ඉතින් අපි මේ සමාජයන් වලට දැම්මොත් එහෙම අපි මේ සමාජයන් වලින් පරාජය වෙන්නේ නැද්ද? අපි මේ සමාජයන් වලින් පරාදයි. අපිට දෙය බජාරගේ චන්දියා වෙන්න, හොරුන්ගේ ලොකුම හොරා වෙන්න, රස්තියාදුකාරයන්ගේ ලොකුම රස්තියාදුකාරයා වෙන්න බෑ. ඉතින් නමුත් ඒක වෙන්න කැමති අය නැද්ද? ලොකු සටනක් දීලා එතෙන්ට ඒ තනතුර ලබා ගන්න උත්සාහ කරන කට්ටිය ඉන්නු ජීවිත පරිත්‍යාගේ. බජාරගේ ලොකුම චන්දියා වෙන්නේ ජීවිත පරිත්‍යාගේ. ඉතින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න බැරි අය ඔබට ජීවිත පරිත්‍යාගේ. ලොකුම ධනවතාවෙන්නේ ඈ, ලොකුම බලවතාවෙන්නේ ජීවිත පරිත්‍යාගෙන් නෙමෙයිද? ජීවිත පරිත්‍යාගේ. ඇයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රාවකයෙක් වෙන්න බැරි, දිනන්න බැරි ජීවිත පරිත්‍යාගෙන් ඔබට? ඔබ ජීවිත පරිත්‍යාගයෙන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න. ජීවිතය කියන එක ජීවිතේන්ද්‍රය කියන එක අල්ලගෙන ඉන්නකම්ම අර ධර්මයේ ඇස නාම ඇස මේ ධර්ම ඥානය ඔබ තුල පහළ වෙන්නේ ජීවිතේන්ද්‍රය කියන එක අල්ලගෙන ඉන්නකම්ම. ඉන්ද්‍රිය සාපේක්ෂිත ගුණය තමයි යාට පවතින්නේ. ඉන්ද්‍රියන් අතහරිනවත් එක්කම තමයි, කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අන්ත දෙකෙන් නිදහස් වීම. එහෙම නැතු අන්ත දෙකට මැදිවීම නෙමෙයි. හොඳට මතක තියාගන්න, අන්ත දෙකෙන් නිදහස් වීම මිස අන්ත දෙකට මැදිවීම නොවේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ කාමසුඛල්ලේ කාණෝගෙන් 50යි අත්ති කිලෝස්තන් යෝගෙන් 50යි. දැන් මම මිස් කළා හැදුව මධ්‍යම ප්‍රතිපදාව. ඒක නෙමෙයි. මනසින් අන්ත දෙකෙන්ම මිදෙන්න ඕන. මිනිස්සු මේ ආරියස්ථාංග මාර්ගය ගත්ත නෙමෙයි යථාභූතය කරගන්න තියනවා වෙනුවට මේ බාහිර පැවැත්මකට. ඒක තමයි මෝඩකම. ඒක තමයි අඥානකම. කොහොමද ඉතින් මධ්‍යම ප්‍රතිපදාව යන්නේ? නිදාගන්න මෙට්ටයක් තෝරන්න ගියාම ආයතන තියෙනවා 10,000 මෙට්ටකුත් තියෙනවා, 3,000 මෙට්ටකුත් තියෙනවා, 5,000 තියෙනවා, 7,000 8,000 මෙට්ටකුත් තියෙනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාවට මෙට්ටයක් තෝරන්න බලන්න. එහෙනම් ඉතින් 5,000ක් තමයි ගන්න වෙන්නේ. ඒව තෝරන්න යන්න එපා. ඊළඟට හාල් වර්ග ගන්න ගියාම තියෙනවා 150ට තියෙනවා, 200ට තියෙනවා, 3,400ට තියෙනවා, 100ට තියෙනවා. ඉතින් හාල් ගන්න ඕන මධ්‍යම ප්‍රතිපදාව. එහෙම ගන්න බෑ. එහෙම කරන්න බෑ. ඒව මෝඩ වැඩ. ප්‍රඥා තුල නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාවේ බුදුහාමුදුරු පෙන්නුම් කරන්නේ. ඒ අන්ත දෙකේ නිදහස් වුණු ගැඹුරු දර්ශනයක් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. සියලු අන්ත වලින් නිදහස් වූ සත්‍යය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. තේරෙනවට, විඳිනවට, විඳවනවට, දැනුමට වඩා ඉහළ දෙයක්. දැනුමේ මොනතරම් ආඩ්‍ය වුවත් ඒ හැම කෙනෙක්ම තමා තුළ තමන් හිර වෙලයි ජීවත් වෙන්නේ, සංකල්ප වලයි ජීවත් වෙන්නේ. උගතා කිසි දෙයක් කිසි විටක හරියටම දන්නේ නැහැ. ඔවුන් තුළ පවතින්නේ මතවාදය, සංකල්පය. අහවල් පුතේ, අහවල් කෙනා, අහවල් තැන කියලා තියෙනවා. සම්පාදකයා වෙන කෙනෙක්, කර්තෘවරයා තව කෙනෙක්, ගොඩක් උගත්තුයි කියන අය ප්‍රකාශකයෝ විතරයි නේ. උගත්තු කරන්නේ ඒක නේ කරන්නේ. අහවල්තන අහවල් එක්කෙනා කියලා දෙනවා. අර විද්‍යාඥය මෙහෙම කියනවා. අරයා මෙහෙම කියලා දෙනවා. අරයා මෙතන කියලා දෙනවා. ප්ලේටෝ හරම කියලා දෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙහෙම කියලා දෙනවා ඈ. බුදුහාමුදුරු මෙහෙම කියලා තියෙනවා. අර ආගමේ මෙහෙම කියලා තියෙනවා කී කියා ඉන්න ඔයා කයිවාල්කාරේ. ලක ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න. දැන් බලන්න ප්‍රත්‍යක්ෂ නොව කොච්චර දේවල් ගැන කතා කරනවද? ලොකෝම සංකල්ප. දැන් සක්‍ර දෙයියෝ ඕගොල්ලන්ට ඉන්නවා. බලනකො ගිහිල්ලා එංගලන්තේ සුද්දකින් ආලා සක්‍ර දෙයියෝ ගැන ඔයා දන්නවද පොඩ්ඩක්? මෙයා සක්‍ර දෙයියෝ කියන්නේ කවුද? එයාගේ සක්‍ර දෙයියෙක් නැහැ. එතකොට අපේ ඔළුවේ සක්‍ර දෙයියෙක් ඉන්නත් එයාගේ ඔළුවේ සක්‍ර දෙයියෙක් නැත්තේ ඇයි? පිසුනේ බුදුහාමුදුරුව පෙන්වන්න උත්සාහ කරේ ප්‍රත්‍යක්ෂ ලෝකය. නමුත් අපි උත්සාහ කළා ප්‍රත්‍යක්ෂ නොව ලෝකේ තේරුම් ගන්න. විශ්වාස කරා. ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුල ඉන්න වෙනම දෙවිවරු කියලා පිරිසක් ඉන්න, සූක්ෂම ශරීර තියෙන පිරිසක් ඉන්න. ඒක ප්‍රත්‍යක්ෂ වූ ලෝකයෙන් මේක තේරුම් ගන්න ඕන. පෙරේතය කියලා જાතියක් ඉන්නවා. අවීචි මහා නිරේ උපදින මන මානසික ස්වභාවයක් තියෙනවා. ඒක නුවණ වඩලා ප්‍රත්‍යක්ෂතාවය තුලින් මේක දකින්න. එතකොට ඒක හරි. එහෙම නැතුව දකින්න එපා. සාධක අනුව ඒක තේරුම් කරගන්න. ඒක අමුමුවෙන් තේරුම් කරගත්තාම මේකට කියන්නේ අමූලිකා සද්දා කියලා නේ. කරුණු කාරණා වෙන වෙනම මනාකොට අඳුනා ගත්තාම කියන ආකාරවතී සද්දා. ඒකද? කර්ම විපාකයේ පිළිබඳව හොඳට නුවණින් ප්‍රත්‍යක්ෂ අවබෝධය කරගන්න. අපර ඇත්තටම තියෙනවද කර්ම විපාකයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක්? තියෙනවා. මට නම් ලැබිලා තියෙනවා ප්‍රත්‍යක්ෂව. මට දැයිලා තියෙනවා නරක දෙයට නරක විපාක ලැබෙනවා, හොඳ දෙයට හොඳ විපාක ලැබෙනවා කියලා හොඳටම ප්‍රත්‍යක්ෂවම දැයිලා තියෙනවා. අඩුවක් පාඩුවක් වුණොත් ඒකට රිටර්න් එක හම් වෙනවා ඒ බොහොම ඉක්මනින්. හොඳක් කරොත් යහපතක් කරොත් එමේ ඒකටත් ප්‍රති උපකාර ප්‍රතිලාභ ලැබෙන ස්වභාවයක් තියෙනවා. අවිද්‍යාව දුරු නොකොට යහපත් පින්දහම් හරි කරලා ඉවරලා එයාගේ කුසල ශක්තිය වර්ධනය කරලා තිබුණොත් හොඳ ආත්ම ලැබෙනවායි කියලා අපි දකිනවා. හිතේ ගතිය, හිතේ යක්ෂ ගතිය, പ്രേත ගතිය, තිරිසං ගතිය ප්‍රකට වෙලා තිබුණොත් එහෙම යා සුනකෙක් වෙලා උපදිනවායි කියලා තේරෙනවා. නැත්තම් වඳුරෙක් වෙලා උපදිනවායි කියලා තේරෙනවා. සමහර මලගෙවල් වලට ගියාම නම් මට ඉබේටම පේනවා මේ මිනිස්සේ ගති ලක්ෂණයත් එක්ක මෙයා මේ සුගතියකට ගියා, මෙයා දුගතියකට ගියා, මෙයා අවිචි මහ නරකයට ගියා කියලා තියෙනවා. ජීවත් වෙලා ඉදිත් අහලා බැලුවහම මේගොල්ලන්ගේ ප්‍රකට වීම ඒ විදිහටම වෙලා තියෙනවා. ඒ ගති නිමිති පෙන්වලා තියෙනවා. වැරදි ජීව ශක්තියක් මෙතන හැදුවාම ඒ ජීව ශක්තියට ප්‍රතිවිපාක හම්බ වෙනවා. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. මෙතන ජීව ශක්තිය කියන එකෙහි අවිද්‍යාව තේරුම් අරගෙන ජීව ශක්ති නිපදවන ස්වභාවයෙන් තොරව ජීව ශක්ති දුරු කරන විද්වංශනය කරන විසුරුවාහරින ස්වභාවයකට යාපත් වුණාන පස්සේ මෙතන ජීව ශක්ති නැති, ගති ශක්ති නැති ස්වභාවයක ඥානයක ගුණයක බලයක් හැදුවට පස්සේ එයා කොහෙද අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන නැහැ. කිසිම සංස්කාරයකින් බැඳලා නැහැ. සියලු සංස්කාරකයන් අවසන් කරලා තියෙනවා, මුදාහැරලා තියෙනවා, අත්හැරලා තියෙනවා. ඒ නිසා ඉතින් මනස බලන කොහාට ඇදගෙන යන්නේ? ඇදගෙන යන්න දෙයක් නැහැ. ගමන නතර වී ඇත. ලෞකික ප්‍රඥාවකින් බලන්න පුළුවන් ද ලෝකෝත්තර ප්‍රඥාවෙ ගුණේ නැහැ. මාත් ඉස්සර හිතුව මේ නිවන විඳින්න පුළුවන් කියලා. නිවන විඳින්න බෑ. නිවන දකින්න පුළුවන් කියලා හිතුවා. නිවන දකින්නත් බෑ. ඇහෙන් දකින්න බෑ. ඒ වුණාට ලෝකෝත්තරව දකින්නත් පුළුවන්. පේනවා පේන්නේ. ඇහෙනවා ඇහින්නේ. විඳිනවා විඳින්නේ. සම්පූර්ණ ඉන්ද්‍රිය සාපේක්ෂිත ගුණයක් නැතුව පවතිනා වූ ශාන්ත වූ ස්වභාවයක්ද, සුන්දර වූ ස්වභාවයක්ද, නිදහස් වූ ස්වභාවයක්ද, අස්සන තත්ත්වයක් තියෙනවා. ප්‍රණීත වූ ස්වභාවයක් තියෙනවා. අපි යම් ප්‍රණීතත්වයක යම් සතුටකින් ජීවත් වෙනවා නම් ඒ වෙන කිසිවක් නිසාම නෙමෙයි, ධර්මයේ නිසාමයි. ධර්මයේ තියෙනවා නම් එයාට මොන ප්‍රශ්නයක් තිබුණත්, ඇති වුණත්, නැති වුණත්, ගහක් පල්ලේ වුණත්, කොයිබ වුණත් එයාට ඇත්තෙන්ම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් මනසක් එයාට තියෙනවා. පෝසත් පනස ඔබට ඒ දේ තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටිධාරීක් නෙමෙයි මම මෙන්න මේ විදියට හැඩගැහිලා ඉන්නවද, මම සෝහාන් වගේ ඉන්න ඕන. සෝහන් අය සෝහන් වගේ නෑ. ඒක තේරෙනවද කියන්නේ මොකද්ද කියන්නේ? මං අහන්නේ නිදාගත්ත අය නිදාගත්ත වගේ ඉන්නවද? චිතක ඒක හිතලා බලන්නකෝ. නිදාගත්ත අය දැන් මං නිදාගත්ත වගේ ඉන්න ඕන. නිදාගත්ත වගේ හිටියොත් එහේ ආ ඉන්නේ අවදී. අය කීවලක් කියන්නේ නේද? බොරුවට නිදාගත්ත මිනිස්සේ අවදි කරන්න බෑ. ඇත්ත නිදාගත්ත මිනිස්සේ අවදි කරන්න පුළුවන්ලු. ඒ නිසා බොළුවට සිල්වත් වෙච්ච අය ඉන්නව නේද? තරහ ගන්නෙම නැහනේ. මම තරහ ගන්න නැතුව ඉන්නවා. තරහ ගන්නෙම නැහැ. මොකද බොරුවට සිල්වත් වෙලා. එනිසා සෝහාන් වෙච්ච අය සෝහාන් වෙලා නැහැ, සකුදාගාමි වෙච්ච අය සකුදාගාමි වෙලත් නැහැ, අනාගාමි වෙච්ච අය අනාගාමි වෙලත් නැහැ, අරිහත් වෙච්ච අය අරිහත් වෙලත් නැහැ, බුදු වෙච්ච අය බුදු වෙලත් නැහැ. නේද? මේ වගේ කතා අහන්න එන්න ඕනේ ඉතින් මෙහෙට වෙන්න ඕනේ. ඒක ඔයාලට ගිහිල්ලා අහන්න හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැහැ කියලා කිව්වහම බුදුහාමුදුරන්ට බුදු පදවිය දෙන්නේ අපි. බුදු කෙනෙක් බුදු වෙලත් නැහැ. ඒක තමයි බුදු බව කියන්නේ. සෝහාන් වෙච්ච කෙනා මම සෝහාන් කිව්වොත් එහෙම එතනම මම සෝහාන් වෙනවනේ. එතකොට මම ඉන්න තැන සෝහාන් කොයිද පවතින්නේ? එතකොට මම සෝහන් වුණයි කියලා වාචිකව කීවත් එයාගේ අධ්‍යාත්මය තුළ මම සෝහන් වූ ගතිය නැහැ. මම අනාගාමී වුණයි කියලා, මම අනාගාමී වුණයි කියලා වචනයක් කිව්වට එහෙම නැහැ. මම ලෝකය ජයගත්ත අනන්ත දින කියලා කිව්වට ඒක මමෙක් නැහැ. වාචික වහරක් විතරයි. මම සම්මා සම්බුද්ධ කියලා කිව්වහම ඒක අදහස් වෙන්නේ මම මේ බුද්ධිය ඉක්ම වූ කෙනෙක්, මිනිස් ඥානෙ ඉක්ම වූ කෙනෙක් කියන එකකින් අදහස් වෙන්නේ සම්මා සම්බුද්ධ කියන්නේ. බුද්ධ කියන කට්ටිය වෙනම හිටියා, මම සම්මා සම්බුද්ධ වුණා. අපි ලෞතර බුදුහාමුදුරන්ගේ වෙනස ඒකනේ. බුදුවරු හිටියා, සත්බුදුවරු වෙන වෙනම. ඒ කාලේ බුද්ධ කෝලහලයක් තිබ්බනේ, හැමෝම බුදුවරු. බුද්ධියේ අග්‍රතාවයට පත්වෙච්ච පුජ්‍යලයා කියන කෝලහලෙ තිබ්බා. බුදුහාමුදුරුවෝ කිව්වේ මම එයින් හත් දෙනාගෙන් එක්කෙනෙක් නෙමෙයි, මම ඒ හතටම අයිති නැති එක්කෙනෙක්. මම බුද්ධියේ අග්‍රතාවයට එහා ගියපු කෙනෙක්. ඒ නිසා සම්මා සම්බුද්ධ. මම විසින් අවබෝධ කරගත්ත නෙමෙයි, මම නොවි අවබෝධ කරගත්තා. සම්පූර්ණ පොතට විරුද්ධයි නේ. මම විසින් අවබෝධ කරගත්ත සොයන් ඥාණයෙන් අවබෝධ කරගත්ත එහෙම ඒ එහෙම එකක් නෙමෙයි. ඒ සොයන් කියන ගුණය මම විසින් අවබෝධ කරගන්නවයි කියන ගුණේ ඉක්මවල තේරුම් ගත්තේ. මේ සොයන්නා දිගටම සොයලා 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 අවසානයේ සොයන්නා කවරෙක්ද කියලා බැලුවා. අන්න එවිට තමයි තමන්ගේ ආත්ම ගවේෂණය පටන් ගන්නෙ. හොයනෝ හොයනෝ අවසානයේ හොයන්නා කවුද කියලා සොය. කවුද හොයන්නේ? මම කියලා දෘෂ්ටියක් සංකල්පයක් කරපින්නගෙන ආවර හිස් පෙට්ටිය. හොඳටම බලන්න ඔය මමේ මමේ කියලා කර දියාගෙන යන පෙට්ටිය මල්ල මොනවද තියෙන්නේ කියලා. ප්‍රශ්න විසඳන්න එපා මමේ මමත්වේ. කතා කරන්න එපා මමත්වේ. ජීවත් වෙන්න එපා මමත්වේ. පුදුමාකාර සැහැල්ලුයි. ප්‍රශ්න විසඳ විදියට විසඳන්න සාධාරණත්වයේ වෙන්නේ. මමත්වයෙන් එක කරන්න යනවා. ඒ කියන්නේ මමත්වයක් නැහැ කියලා කියන්නේ යා මොකක්වත් ගණන් ගන්න නැති කෙනෙක් බවට පත් වෙනවා නෙමෙයි. හරියා වැරදි යුක්තිය සහ යුක්තිය අදකින මමත්වයේ පාර්ශවයක් නැහැ. දැන් අපි හැම දෙයකම වැරදි කරුව අපි නෙමෙයි. සාමාන්‍ය ලෙස අනිත් අය වැරදි කරුව වෙන අවස්ථා තියෙනවා. එතකොට ඔවුන්ගේ වැරද්දත් අපි ගන්න නෙමෙයි තියෙන්නේ. අපිට ඔවුන්ගේ වැරද්ද ඒ මට්ටමින් අපේ මමත්වයේ තොරෙන් සාධාරණත්වය තුළ විසඳා දීමට හැකියාව තියෙනවා. මමත්වයෙන් නෙමෙයි නොතකා හරින්න පුළුවන් දේවල් තියෙනවා. ඊවසාව දාරන්න පුළුවන් දේවල් තියෙනවා. කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන් දේවල් තියෙනවානේ. මමත්වයක් නැති කෙනෙක් කියලා කියන්නේ මමත්වයේ තියෙන අයගෙන් බැටකන කෙනෙක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මමත්වයේ නැති කෙනෙක් කියලා කියන්නේ අනිත් අයගේ මමත්වය දුරු කරන කෙනෙක්. මමත්වයේ දුරු කරන්න මේ ගෙවල් දොරවල් නැති කරගත්තයි, ඔප්පු තිරප්පු වරයට මෙයාට බාර දුන්නයි, එහෙම හැම මමත්වයේ නැති කරගන්න නේ නැති අර හිඟන්න ඔක්කොම මමත්වයේ නැති වෙන ඉස්සෙ වෙන්න ඕන. ඒවා හුදු සම්මුති දේවල්. ඒවා සම්මුතිය තුල ආරක්ෂා වෙන්න තමන්ට ඒවා තියෙන්න ඕන. නමුත් ඒවා හුදු සම්මුතියක්ම පමණයි. ඒවායේගේ ආයු කාලය තමන්ගේ ආයු කාලයෙන් අවසන් වෙනවා කියලා තමන් තේරුම් ගන්න ඕන. ඒ සියලුම ඔප්පු කැන්සල්නේ මරණයත් එක්ක. මරණ සාතික ලිව්ව ගමම ඔප්පු කැන්සල්. ඊට පස්සේ ඔහුගෙන් ඉන්න දෙවෙනි પરම්පරාවට කියලා දෙන අයිතින් තමයි යන්නේ. එනිසා ඔප්පු කැන්සල් වෙන්න කලින් ඔබ කැන්සල් කරගන්න. ඒක තේරුම් ගන්න. එර කැන්සල් වෙන්න තියෙන ඔප්පු අද කැන්සල් වුණා මොකද වෙන්නේ? තවුරුදු ගානකින් අත්හරින්න තියෙන එක ඉතින් අද අත්හැරියා මොකද වෙන්නේ? අයිතියක් නැති දේ පිළිබඳව තාවකාලික අයිතියක් නිකන් සිතාගෙන ඉන්නවට වැඩිය හොඳයි. ඇත්තට මොන දෙයිලා ඇත්ත විසඳ ගන්න. තමන් දෙසට හැරිලා බලන්න 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 තමන් කර තියාගත්ත අර දේවල් තව තව ඒවා පේනවා. ඒව විවෘත කරලා බලන්න 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 තමන්ට තේරෙනවා හරයක් නැති හරසුන් දේවල් හිස් පෙට්ටි ටික කර තියාගෙන යන කෙනෙක් හිස් දේවල් එකතු කරන කෙනෙක් පිස්සු මිනිස්සේ මේ ඉන්නවා අවිසාවෙල වැසේ ඉන්න ලනු පිස්සා කියලා පිස්සේ මිනිහගේ වැඩේ කොයි බහරි නගරයක පොඩි ලනු කෑල්ලක් හරි නෝ ලනු විතරයි වෙන මොකක්වත් නැහැ ඔක්කොම එකතු කරලා ඉනේ බැඳ ගන්නවා මම හිතන්නේ කාට හරි ලනුවක් දීපු මිනිස්සෙක් වෙන්නේ නැති ඒ කාලේ ලනු විතරයි එකතු කරගෙන ගිහලා ඔක්කොම දෙයගේ එක තැනක එකතු කරලා තියා ගන්නවා ඇගෙත් පටලෝගන ඉන්නේ හැමතිස්සෙම ලනු ඒක නිසා මිනිස්සු කියන්නේ ලනු පිස්සා එතකොට මේ මිනිස්සුත් මොනවද කරන්නේ මිනිස්සු අර ඇඟේ පේන්න තැන් තැන් වල පටලවාගෙන හිටියේ නැති වුණාට ඔළුවේ මනසේ අර ලනු පිස්සා තියනවා නේද එක එක දේවල් තියෙනවා බාහිරින් පටලවාගත්තු දේවල් තියෙනවා වාහන පිස්සෝ ඉන්නවා ඉඩම් පිස්සෝ ඉන්නවා ඊට පස්සේ ගෑනු පිස්සෝ ඉන්නවා නැද්ද ඊට පස්සේ තවද ඔය ඔක්කොම එක එක පිස්සෝ ඉන්නවා අර තමයි ඔළුව එල්ලගෙන ඉන්නේ කාලවක යකා වගේ ඉතින් අහලා බලන්න ඕක මොන පිස්සෙක්ද කියලා බලේ වෙනුවෙන් පිස්සු වෙච්ච අය ඉන්නවා අර අමාත්‍යංශික වැඩ කරන ලේකම් මහත්මෙක් වුණා මම කිව්වහම මේ ඇමතිවරුන්ට තනිකර පිස්සු තියෙන්නේ කියලා ඒ මහත්මය කියනවා මේ සම්පූර්ණ ඇත්ත හාමුදුරනේ මම දකින්න දවසට ඇමතිවරු කොහොම හරි 15 20ක් විතර දකින්න ආයතෙන්ට එනවා බාගෙට පිස්සු ඒ කියලා දෙනාට යම් පිස්සු වැඩිලා තමයි ඉන්නේ කිව්වා සම්පූර්ණ කතා ඇත්ත කිව්වා ඈ ඒ බලයෙන් පිස්සු වැඩිලා ඉන්නේ ඔළු බලය ලබා ගන්න. එයාගේ බලය පෙන්වනවා. එයා බල සම්පන්න භාවයකින් යුක්ත පුද්දලෙක් කියලා අනිත් කෙනා පෙන්වෙ නැති වුණොත් එහෙම එයාගේ බලය පෙන්වනවා. තමන්ට ධන බලය ඇති බව අනිත් අයට පෙන්වනවා. විශේෂයෙන් නැති අය තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. ඈ මොකද්ද අපි අපේක්ෂා කරන්නේ නේද? තමන්ට තිබුණට කවන්නේ බලය හරි ධනය හරි සුරක්ෂිතතාවය හරි. අපි ලෝකෙට පෙන්වීමෙන් මොනවද අපි අපේක්ෂා කරන්නේ? කිසි දෙයක් අපිට ඕන නෑ. තමන්ගේ පහසුව වෙනස දේවල් ඕන. අවශ්‍යතාවය පිණිස දේවල් ඕන. මිනිස්සුෙකුට ඒ කිසි කතාවක් නෑ. අපි දහමෙන් ගත්ත දේ තමයි ගත්ත දේවල් අස් කරන්න ඕන කියන එක. අස් කිරීම යනු ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි කියන එක. හේතු නොදක්වා අතහැරීම, ඒ කියන්නේ වෛර කරන්න නැතුව, ක්‍රෝධ කරන්න නැතුව, පිළිකුල් කරන්න නැතුව අපි ගෙන දෙයක් නැහැ. ඒ හේතුවෙන්ම ගෙනියන්න දෙයක් නැතුවම අපි ගෙන විදියටම යන ක්‍රමවේදය තමයි හරි කියලා තේරුම් ගන්න එක. දැන් මගදී හදාගත්ත ටිකනේ මේ තියෙන්නේ. වෙන දෙයක් නැත්තම් එතෙන්ද ගිහිල්ලා ඒ විදියටම යන්න. ප්‍රශ්නේ ඉවරයි. මේ මගදී හදාගත්ත එකත් එක්ක තමයි මේ සටන. වචනෙන් කියනවා අපි වෙන දෙයක් නැහැ, ඉගෙන දෙයක් නැහැ කියලා කියනවා. මෙන්න ඒ උනාට මැදදී යුද්ධ. ඕනම ප්‍රශ්නයකට විසඳුම තියෙන පින්නතුනේ අතහැරීම කියන යථාර්ථය තුල. බුදුහාමුදුරුවනත් ප්‍රශ්නයක් විසඳන්න දෙපාරක් තුන් පාරක් කියනවා හතර පාරක් කියනවා ඒක විසඳන්න බැරි නම් අධර්මානුකූල පියවරකට යන්නේ නැහැ. උන්වහන්සේලා පාර්ලිය යවනේට හරි වටිනවා. දැක්කනේ? තාපිත සිත් ඒක තමයි කරගෙන තියෙන්නේ. ඕනම කෙනෙකුට උපදේශයක් වුණත් පළවෙනි පාරකව දෙවෙනි පාරකව තුන්වෙනි පාරකව අහන්න නැත්තම් ඒ කවුරුද කියලා බලන්න බෑ. ඒක යා මොන ප්‍රයෝජනයක් ලැබුවත් අපි ඒක ආයි කියන්නේ නැහැ. සම්පෙ නැති වෙන්නේ. ඒ සාධාමෙන් තේරුම් ගන්න හාමුදුරුවෝ යම් තැනක ඉඳගෙන නිකාම නිකාම් භාවනා පන්තියක් හරි වැඩසටහනක් හරි මේ කර කර ඉන්නවා නෙමෙයි යම් තැනක ඉඳගෙන ආලෝකේ වීදවනවා අන්නේ බුදුරජාණන් වහන්සේගේ ආලෝකයේ ඒ රශ්මි මාලාව වීදෙන තැනට ඔබ එන්න ඕන ඔබ සූක්ෂම නුවණින් වචනෙන් කියන්න බැරි ඒ ධර්ම ධාරාව ඒ දහම් ගඟ ඔබ අවබෝධ කරා ගන්නට ඕන මුලදී ඔබට ඒක ප්‍රත්‍යක්ෂතාවයක් වශයෙන් ලකුවට දෙයක් තේරෙන්නේ නැති වුණාට ආලෝක සංඥාවක් එනවනේ ඒ ආලෝක සංඥාව කරා ඔබ ඇදෙන්න ටිකෙන් ටික ඇදෙන්න ලඟ වෙන ඔබට ගොඩ බිම පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ සියල්ලකින් නිදහස් වූ තැනයි මේ පින්වන්නේ මේ මමත්වයෙන් තොර තැනයි පෙන්වන්නේ මේ ක්‍රියාවෙන් තොර තැනයි පෙන්වන්නේ මේ සංඥාවෙන් තොර තැනයි පෙන්වන්නේ මෙතෙන් ඩාවට පස්සේ යටපත් කර කර ඉන්න දේවල් නැහැ බලබලා ඉන්න දේවල් නැහැ ගණන් හද හදා ඉන්න දේවල් නැහැ පුරුදු කරන්න දෙයක් නැහැ මොනව පුරුදු කරන්නද කොහේ යන්නද ගිනාව දෙයක් නැහැලු ගෙනියන්න දෙයක් නැහැලු පුරුදු කරන්න දෙයක් තියෙනවා ඒ ආවට පස්සේ එතෙන්ට ආවට පස්සේ අද මුදුන නැග්ගට පස්සේ එතකන් එතෙන්ට එන්නේ කොහොමද කියලා බලබලා වාත්තරෙන්න පඩිපෙළේ ඉස්සරහට නගිනවා කියලා කියන්නේ අපි නිරන්තරයෙන්ම පඩිපෙළක් අතහරිනවායි කියන එක අත්හරින්න දෙයක් ඉතිරි නොවෙන්න අත්හරින්න ඉතිරි නැතුව අත්හරින්න එතනින් නැගිටින්න ඊට පස්සේ යුතුකාම වගකීම එවිෂ්ඨ කරන්න පුජ්‍යලේක් නොවේ විය යුත්ත කරන්නේ කල යුත්ත කරන්නේ ඒකයි ජීවිතේ ලස්සන එන හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ වෙන්නට මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා ආශ්‍රා කරන ඉතින් මට උතුම් බව හැඟෙන ඔබටත් එසේ උතුම් බව හැඟෙන ඇති කියලා විශ්වාස කරන මේ ධර්මය මාගේ දෙයන්න මේ ස්වභාව සත්‍ය සියලුම නැනවතුන් සඳහා ගුණවතුන් සඳහා පිහිට පිණිස පවතින උපකාරක වන ධර්මයක් හැම දෙනාටම තෙරුවන් සරණයි